පැත්තකින් අපි බලන්නේ රූපය නැන් ශරීරය කය කියන එක විතරයි. දැන් අපිට රූපස්කන්ධය කියවහම රූප සේරම බලන්න හැම රූපෙටම මේ ධර්මතා පොදුයි, අනිත්‍ය දුක්ඛානාත් ධර්මතා. ඒකම දැන් මේ ශරීරය අනිත්‍ය අනිත්‍යයි කියලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් ශරීරේ කොටස් අනිත්‍ය අනිත්‍යයි කියලා බලන්න පුළුවන්. මොකක්ද අනිත්‍යයි කියන්නේ? මොනවද බලන්නේ? වෙනස් වෙනවා. ඒක තමයි අපිට මූලිකව තියෙන අදහස. සාමාන්‍ය ලෝකෙ මට්ටමින් අනිත්‍ය කියවහම වෙනස් වෙන ගතිය. හරි. දැන් ඔය වෙනස් වීම ඉතින් අපිට ශරීරේ බොහොම පහසුයි දකින්න නේද? වෙනස් වෙලා කියලා පේනවා. පොඩි කාලේ හිටියේ නෙමෙයි දැන් ඉන්නේ. තව වයසට යනකොට තව වෙනස් වෙනවා. නේද? දැන් ඔය ටික දකින්න බුද්ධාගමේ වෙන්නම ඕනද? මුස්ලිම් කෙනෙක්ගෙන් අහුගත්ත ඔක කියයි නේද? වෙනස් වෙනවා. අනිත්‍යයි. ඈ? ඒකද මේ බුදුරජාණන් වහන්සේ අර බොහොම අමාරුවෙන් හොයාගන්න ඇත්තේ පෙර නොයසු විරූ ධර්මතාවයක් අවබෝධ කළා කියලා දේශනා කළේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු කියනවා නේද? ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී පෙර නොයසු විරූ ධර්මතාවයක් අවබෝධ කළා. එතකොට ඔය වගේ ඔය හැමෝටම පේන වෙනස් වීමද මේ අවබෝධ කරන්න ඇත්තේ. ඊට වඩා ටිකක් ගැඹුරක් තියෙන්න ඕන නේද? ඔව්. ඔක
අනිත් පස්කන්නේ පමණයි තමයි. ඒක මේ සංඥා සංකාර විඥාන ටික ඔකට අදාළ කරලා
ඒවයි බලන්න තියෙනවා. අතරම් පංච උපාදානස්කන්ධෙම අනිච්ච සංඥාව වඩන්න තියෙනවා. රූපේ, වේදනාවේ, සංඥාවේ, සංකාරේ, විඥානේ. පහේම වඩන්න තියෙනවා. දැන් මං කිව්වේ දැන් රූපේ උනත් අනිත්‍ය බලන එක. එක එක මට්ටම් තියෙනවා. හරි. දැන් අපි ඔය ශරීරය වෙනස් වෙනවා කියලා බලන්නේ ශරීරය තියෙනවා කියලා පිළිගන්නේ. ශරීරයක් තියෙනවා ඒක වෙනස් වෙනවා. නේද? දැන් ඕක ටිකක් තේරුම් ගන්න මම කියන්නම්. ඔයගොල්ලෝ අහලා තියර එක එක උපමා තියෙනවා. දැන් වතුරට ඉබෙන බල්ලාගේ උපමාව අහලා තියෙන නේද? තර බල්ලෙක් වතුරට ඉබෙනකොට මොකද වෙන්නේ? උගේ ඡායාව පෙනිලා බල්ලා රැවටෙනවා. නැත්තම් හිතනවා තව බල්ලෙක් ඉන්නවා වතුරේ. ඒ හින්දා තමයි ඔය පේන්. නේද? දැන් බල්ලාගේ මානසිකත්වෙදී එතකොට තව බල්ලෙක් ඉන්නවා. අපිට තමයි බල්ලෙක් පිහිටලා නැත්තේ. බල්ලාගේ මානසිකත්වෙදී බල්ලෙක් ඉන්නවා. එතකොට අපිට පේනවා මූ බුරන්නේ, තරහාරම් බුරන්නේ ඇයි? තව බල්ලෙක් ඉන්නවා කියලා දැඩිව විශ්වාස කරනවා. ඒකමයි ඇත්ත තත්ත්වය කියලා. එහෙනම් මේ තරහාරම් බුරන්නේ. නේද? දැන් අපි හිතමු ওই බල්ලට අපි ටිකක් භාවනා කියා දෙනවා. නිවන් මාර්ගය කියා දෙන්න උත්සාහ කරනවා කියන්නේ. මොකද්ද කරන්න කියන්නේ? ওই බල්ලගේ අනිත්‍ය බලන්න. බල්ලෙක් ඉන්නවනේ. බල්ලගේ අනිත්‍ය බලන්න. කොහොමද අනිත්‍ය බලන්නේ? ওই බල්ලා ඔහම හිටියට වෙනස් වෙලා යනවා. දැන් ඔකනේ අනිත්‍ය කිව්වේ නේද? වෙනස් වෙන එක. දැන් ඌට බැයිද ඒක බලන්න? පුළුවන් නේ. බල්ලෙක් ඉන්නවා. ඔය බල්ලා ඉතින් මේ වෙනස් වෙලා යනවා. ඔහොම හිටියට ඕක වයසට ගිහිල්ලා මැරිලා යනවා. පොඩි කාලේ හිටිය හැටි නෙමෙයි දැන් ඉන්නේ. නේද? පුළුවන් නේද අනිත් එක බලන්න? එහෙම නැත්තම් උගේ දෙතිස් කුණුපේ බලන්න කියන්න පුළුවන්. ඔය බල්ලා මෙහෙම කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇටට මිදුළු වලින් හැදිලා තියෙන්නේ ඔහොම හිටියට. ඒකත් පුළුවන් නේද? භාවනා ප්‍රගුණ කරලා නම් පුළුවන් නේ. පුළුවන්. එහෙම නැත්නම් අර කිව්වේ මොකද්ද ධාතු වශයෙන් බලන්න පුළුවන්. ඔය බල්ලා ඔහොම හිටියට සතර මහා ධාතුයෙන් හැදිලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ නේද කියලා භාවනා කරන්න පුළුවන්. තවත් තියෙනවද භාවනා ජාති?
අර මේ ශරීරයේ
තියෙන රූප පින්ද චිත්තක්ෂණ 17ක් තියෙනවා. ඒක හැදිලා තියෙන රූප කලාප වලින් එක රූප කලාපයක් චිත්තක්ෂණ 17ක් තියෙනවා. ඒසයි ඊට පස්සේ නැති වෙලා යනවා. තව රූප කලාප හැදෙනවා.
ඒක අපිට දකින්න පුළුවන්ද?
භාවනා කරන්න පුළුවන් නේ.
නෑ භාවනා කරලා සමාධි කරපුවම දකින්න පුළුවන්.
ඒ වට තමයි මේ උත්තර මේ හොයන්න හදන්නේ. දැන් ඔය දැන් ඔය බල්ලට පුළුවන් නේද ඔය භාවනා ටික කරන්න? නෑ අපිත් වඩන්නේ ඔය වගේ භාවනා නේද? ශරීරයක් තියෙනවා පේනවා. ඉතින් ඒ ශරීරය ඇල්ලගෙන දෙතිස් කුණ පෙ බලනවා. අනිත්‍ය බලනවා. ධාතු ස්වභාව බලනවා. එහෙම නැත්නම් රූප කලාප මට්ටමින් බලනවා. නේද? ඔවට තමයි අපි කියන්නේ මොන භාවනාද? විදර්ශනා භාවනා. එහෙමත් කියනවා නේද? මම විදර්ශනා වඩනවා කියලා කරනවා. දැන් ඔන්න නුවණින් බලන්න ඕන. දැන් ඔය භාවනාවක් වැඩුවොත් අර බල්ලගේ තරහ නැති වෙයිද? අඩු වෙයිද? අඩු වෙන්නේ නැද්ද? අඩු වෙනවා. ඔය බල්ලා අනිත්‍ය බල්ලෙක් නේ. මොකටද මං තරහ ගන්නේ? තව ඔය සතර මහා ධාතුනේ. මං මොකටද තරහ ගන්නේ? ඔය බල්ලා මැරිලා යනවා නේ. මං මොකටද තරහ ගන්නේ? තරහ අඩු කරගන්න පුළුවන් නේද? පුළුවන්. එහෙම දෙයක් තියෙනවා. ඇලීම ගැටීම දෙක අඩු කරන්න පුළුවන්. ලෝභයක් ඇවිල්ලා තිබුණා නම් ඒකත් අඩු කරගන්න පුළුවන්. නේද? ඔය බල්ලා පිළිකුලයි දුකඳයි සුබයි අසාරයි මොකටද ආස කරන්නේ? එහෙමත් පුළුවන් නේද? එහෙම දෙයක් තියෙනවා. දැන් මගේ ප්‍රශ්නේ තමයි මේ බල්ලට භාවනා කරලා සෝවාන් වෙන්න පුළුවන් වෙයිද? නිවන් දකින්න පුළුවන් වෙයිද ওই භාවනා ටිකෙන්? බැයි නම් ඇයි? ඇයි බැ
කියන්නේ?
සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ නැහැ. බල්ලෙක් ඉන්නවා කියන දෘෂ්ටිය කැඩෙන්නේ නැහැ. මොකද ඉන්න බල්ලෙක්ව අල්ලගෙන තමයි අර භාවනා ටික කරන්නේ. ඉන්න බල්ලට තියෙන ඇලීම ගැටීම අඩුයි. හැබැයි බල්ලෙක් ඉන්නවා ඌව දකින්න මෙහෙ මම බල්ලා ඉන්නවා කියන එක දුරු වෙන්නේ නැහැ නේද? නැතන තමයි ගැඹුරින් දකින්න ඕනේ. හරි.
ඒක රූප කලාප
බලන්න බැහැ නේ. තේරුම් යනවා නම් ඔන්න ඕක තමයි ප්‍රඥාවෙන් බලනවා කියන්නේ. තමයි මං කිය ඔකට උත්තරේ එයි කියලා මේක නුවණින් මෙනෙහි කරනකොට. හරි, තමන්ට වැටහෙන්න ඕන මේ භාවනාව කරලා මේ සක්කාය දිට්ඨිය දුරු වෙයිද? මෙහෙමම ඉන්නවා කියන එක කැඩෙයිද?
එතනක්
තියෙනවා, මෙතනක් තියෙනවා. දැන් දෙකම තියෙනවා. ඔයිත එතන බල්ලෙක් ඉන්නකොට ඒ ඉන්නවා දැනගන්නේ කවුද? මෙහෙ ඉන්න මමනේ. හරි. දැන් අපේ ඕක නේද කැඩෙන්න ඕනේ. සක්කාය දිට්ඨිය කැඩෙනවා. එතකොට ඒක කැඩෙන්න උදව්වක් වෙනවද අර එක භාවනාවක්වත් නෑ. මොකද හේතුව බල්ලා ඉන්නවා කියලා පිළි අරන් ඉන්න බල්ලෙක්ව තමයි නැති කරන්න යන්නේ. හරි. ඕක තමයි කියන්නේ ඉන්නවා කියන එක ශාස්ත්‍රවාදයේ ඇත යන දෘෂ්ටිය. ඔය භාවනා කරලා කරලා ඉවර වෙయ్య ඕනනම් බල්ලෙක් නෑ කියලා. ඒකට උච්ඡේදවාදයකට කියන්නේ. ඔය දෙකම බුදුහාමුදුරුව ප්‍රතික්ෂේප කරන්නේ. ඇත කියන දෘෂ්ටියයි නැත කියන දෘෂ්ටියයි දෙකම බුදු දහමට අයිති නෑ. ඒ තව එක මතයක ඉඳන් තව මතයකට පැනන. ඒක නිවන නෙවෙයි, නිවන් මාර්ගේ නෙවෙයි. නේද? ඒකෙන් සක්කාය දිට්ඨිය නැති වෙන විදියක් නෑ. දැන් ඔන්න ඔතනින් නුවණක් ඇති කරගන්න පුළුවන් ඕගොල්ලෝ වඩන භාවනා විදර්ශනය කියලා කරන එකෙන්. සක්කාය දිට්ඨියවත් අඩු ගානේ දුර වෙනවා. දැන් නිකන් පැත්තකින් තියමුකෝ. සෝවන් වෙන්නත් පුළුවන් වෙයිද කියන එක. සක්කාය දිට්ඨිය කැඩෙන මාර්ගයක්ද මේ වඩන්නේ? නෑ කියලා තේරෙනවා නේද? දර බුදුහාමුදුර අනිත්‍ය වඩන්න එපා කිව්වද? නෑ අනිත්‍ය වඩන්න කිව්වා. අනිත්‍ය සංඥාවෙන් නිවන් දකින්නකම් වඩන්න පුළුවන් කියලා කිව්වා. එහෙනම් මොකද්ද මෙතන ප්‍රශ්නේ? අනිත්‍ය කියලා අපි කරන දේ ප්‍රශ්නයක් තියෙනවා. මේකද බුදුරජාණන් වහන්සේ අදහස් කරන්න ඇත්තේ? මේ බලන දේද
පෙර
නොතිබීම හටගෙන නේද? තව ධර්මතාවය පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවයක් කියන එක. ඒ අනිත්‍ය එක ගැඹුරක්. එතකොට තියනවා කියන දෘෂ්ටියට යන්න විදිහක් නැහැ. හරියට අනිත්‍ය දකිනකොට
ඒක හේතු සකස් වෙනකොට තියෙන හේතු නැති වෙන්නට මුතුන
බල්ලා කියන්නේ ඒක යට වෙන්නේ එතන හේතු සපස්සන නිසා හේතු බලදා එතනින් අයින් වෙන්න කැමති වෙන්නේ නැහැ. ඔව්. ඒක කවුද දන්නේ? බල්ලාද අපිද? අපි. බල්ලාගේ මානසිකත්වයට ඕක පේන්නේ. මොකද ඌ හිතන්නේ බල්ලෙක් ඉන්නවා කියලානේ. අපිට නුවණක් තියනා නෑ මේ මේ වතුරේ බල්ලෙක් ඉන්නවා නෙමෙයි. බල්ලෙක් කියන අදහස ඇති වෙලා තියෙන්නේ මේ බල්ලගේ හිතේමයි මනසෙමයි. ඒක ඇති වෙන්න හේතු වෙලා තියෙන්නේ අර ඡායාවක් දර්ශනය වීම නේද? එතකොට අපි බල්ලගේ මුලාවෙන් මුදවන්න නම් මොකක් ගැනද මූට මෙනෙහි කරන්න කියන්න වෙන්නේ? නැත්තම් හොයන්න කියන්න වෙන්නේ. ඔතන ඇත්තටම බල්ලෙක් ඉන්නවද? නිකන් නෑ කිව්වට උට තේරෙන්නේ නෑ. ඌ කියයි අර ඉන්නේ අර ඇවිල්ලා බලන්නකෝ අර ඉන්නේ නේද? එහෙනම් හොඳට පේනවනේ ඉන්නම. අර බුර බුරා ඉන්නේ කියයි. අර ඒක එතකොට මූට නිකන් කිව්වට හරියන්නේ නෑ. ඌගේ ප්‍රඥාව වැඩෙන්න ඕන මේක අවබෝධ වෙන්න. ඒකට ක්‍රමයක් තියෙනවා.
මෙතන තියෙන්නේ ඇති වෙන්නේ නැති වෙන රූප කලාප ටිකක් කිව්වොත් එතකොට මම ඉන්නේ
ඇයි අවබෝධයෙන් ඕනනේ. නැතුකෝ ඔය ඉන්න බල්ලා හැදිලා තියෙන්නේ රූප කලාප වලින්
ඉන්න එක්කෙනා
කිව්වට ඉන්න එක්කෙනා කියන එක කැඩෙනවද? දැන් මුලාව තියෙන්නේ බල්ලෙක් ඉන්නවා කියන එකනේ. ඉන්න හින්දානේ මෙහෙත් ඉන්නේ බල්ලෙක්. ඉන්න බල්ලව අද්දකින් නේද? එතකොට යා ඇති
වෙන්නේ නැති වෙන්නේ කියන බව දැක්කෝ. මේ මමම නෙමෙයි මේක මේ එක විදිහකට තියෙන කන් නෙමෙයි. වෙනස් වෙවි හැම තිස්සෙම පවතින එකක් කියලා දැක්කෝ. ඒක රූප කලාපෙ විතරම ඇත්තෙම මෙව වෙනවනේ. ඒක අපි දකින්න ඕනේනේ. එයා දැනගත්තොත් මේක එහෙම එකක් කියලා
වෙනස් වෙවි තියෙන එක.
වෙනස් වෙවි තියෙන එකක් කියලා එයා දකින්න ඕනේ. නිකන් හිතලා නෙමෙයි. දැක්කොත් එතනවල මේ මම නෙමෙයි කියලා හිතන්න. අර ගන් සංඥාව නැති වෙනවා.
දැන් අපි බලමු මේ ප්‍රශ්නේ තේරෙනවා නේද? වෙනස් වෙවි තියෙන එකක් කියලා දැක්කොත් අවබෝධය ඊද? දැන් අපි බලමු අපේ සාමාන්‍ය ජීවිතේ වෙනස් වෙවි තියෙන ඒවා අපිට පෙනිලා තියෙනවද? සාමාන්‍ය වෙනස් වෙන දේවල් මලක් ලස්සනට තියෙනවා පරවිලා යනවා නේද? දැන් ඒ මලකට අපිට තණ්හාව ඇති වෙලා නැද්ද? මලක් දකිනකොට ආසා හිතිලා නැද්ද? හරි ලස්සන රෝස මලක් මේක අපිත් ගිහින් හිටෝ ගන්න ඕන හිතිලා තියෙනවා නේද? ඒ මල වෙනස් වෙනවා කියලා දන්නේ නැද්ද? දන්නවා. තව උදාහරණයක් ගමු. හොඳ කෑමක් කියලා හිතන්න. රසට හදලා තියෙනවා. කෑම දකින්නකොට තණ්හාව ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. දැන් මේ කෑම දවස් කීයක් තියෙයිද? මම රිට හිට වෙනකොට නරක් වෙනවා. ඒක දන්නේ නැද්ද? ඒකත් දන්නවා. වෙනස් වෙනවා කියලා දන්නේ නැද්ද? දන්නවා. හැබැයි ආසාව තණ්හාව නැතිලා නෑ නේ. මොකද්ද සංකල්පය? තණ්හා ආසක්. මම අහන්නේ දැන් වෙනස්. දැන් කෑම වෙනස් වෙනවා කියලා ඕන කෙනෙක් දන්නවනේ. අපි අද හදන කෑම එන සතියේ කන්න පුළුවන්ද? බෑනේ. අපිට කෑම වලට අපිට ඇලීම ඇති වෙන්නේ නැද්ද? ඇලීම් ගැටීම් ඇති වෙන්නේ නැද්ද? වැඩිම ඇති වෙන්නේ ඒවට. කෙවල් වල රණ්ඩු කොක්කම. ගොඩක් කලකට කෑම වල නේද? වෙනස් වෙන බව දකින්න ඇති හින්දාද ඒ? ආද්ද අඩුගක් තියනා නේද?
නුවණින් දකින්න ඒක
නේ. නුවණින් දකිනවා. කෑම වෙනස් වෙනවා කියන එක හොඳට බලපලා ඉන්න පුළුවන්. නැත්නම් ඕකේ. ඕකේ. ඔක මන් තව ටිකක් ගැඹුරට යන්නම්. දැන් ශරීරය වෙනස් වෙනවා කියලා දන්නේ නැද්ද? දන්නවා. අපි ඇලෙන්නේ නැද්ද ශරීරෙට? වෙනස් වෙනවා කියලා දන්න හින්දාද ඇලෙන්නේ? අපි හොඳටම දන්නවා අවුරුදු 100කට වඩා නම් ඉන්නෙම නැහැ. නේද? ඒක නොදන්න කෙනෙක් ඉන්නවද? මැරෙනවා කියලා අනිවාර්යෙන් දන්නවා නේද? ඒ තණ්හාව නැති වෙනවද? ඔය ඉන්න කාලේ මදිද අපිට තණ්හාව ඇති කරගන්න? අන්න ඔක තමයි. දැන් නුවණින් හොයන්න ඕන. අහලා තිබුණටම පිළිගන්න එපා. මෙහෙම කරාම නිවන් ලැබෙයි නැත්නම් තණ්හාව නැති වෙයි. නුවණින් හොයන්න. අපි ඇත්තටම වෙනස් වෙන දෙයකට අපිට තණ්හාව නැද්ද? දෙන්න ඕන බව දන්නවා. දැන් අපි දන්නවනේ තණ්හාව වැරදි, තණ්හාව නැති කරගන්න ඕන. දැන් මගේ ප්‍රශ්නේ මේ විදිහට බලලා ඒක වෙයිද? අනිත්‍ය වඩලා මේ කියන தത്വෙට පත් වෙයිද? මේක තමයි නුවණින් බලනවා කියන්නේ. ධර්මයේ විමසන්නේ, සාකච්ඡා කරන්නේ ඔන්න ඔය වගේ දේවල්. කියන්නේ තමන්ට හොඳ දැක්මක් එන්න ඕන මේ කරන දෙයින් ප්‍රතිඵල තියනවාද කියලා. නැත්නම් තමයි අර සත්‍ය ඥානය කියන එක ඇති වෙන්න ඕන කියන්නේ. හරි. චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය ඇති වුණ කෙනාටයි මාර්ගයේ තියෙන කෘත්‍යය තියෙන්නේ. අපිට වෙලා තියෙන්නේ අපි කාගෙන් හරි කෘත්‍යය අහගෙන ඕක කරන්න යනවා. සත්‍ය ඥානය නෑ මේක. වැඩුවහම මේ අවබෝධ වෙයිද කියන එක නුවණින් හොයනවා අඩුයි.
සමහරවිට මේ තනිමත්ම කියව කතාව ඔක ටිකක් මගේ කලදී අනිවි තිබුණ දෙයක්. මේ භාවනා කරගෙන යනකොට අර කිපු ඥාන ලැබෙනකොට මේක මේ ස්වයංබු ඥානයක් විදිහට මේ ලැබෙන දෙයක් කියන අදහස මේ මම හිතන්නේ මේ භාවනා කරන මොහොත දෙක අතරේ තියෙනවා. ඒ අදහස තමයි මම හිතන්නේ මේ
නැහැ. ඔයි වැරදි නෙමෙයි. දැන් අපි මේක තව හොයන්න ඕනේ මේක. ඒකටයි මම මේ කියන්නේ. දැන් Tamanට අවබෝධය තියෙනවා නම් මම ඔහොම කියනකොට නෑ මෙහෙම කියලා උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක බෑයි කියන්නේ අවබෝධය නෑ. අපි අර කවුරුවත් කියන පළියට කරගෙන යනවා. එහෙම නෙමෙයි. ප්‍රතිඵල ලබන්න නම් Tamanට ඉස්සෙල්ලා හරි clear, හරි පැහැදිලි අවබෝධයක් එන්න ඕන. ධර්මයේ අහලා විමසලා. එහෙම කෙනාට තමයි සම්මා දිට්ඨිය ඇති වුණා කියන්නේ. යායි වෙන කෙනෙක් වෙන එකක් කිව්වොත් එයාට පුළුවන් වෙන්නේ නැහැ නේ. ඔහොම කිව්වට මේක මෙහෙම දෙයක් තියෙනවා. නේද? එහෙම නැත්තම් අපි අර අන්දව ඔහි කරගෙන යනවා. ඒක නුවණින් විමසීමක් නෑ. ඒ ඒ පොයින්ට් එකයි මම මේ පෙන්නන්නේ. දැන් මම මෙහෙම කිව්වට ඒකයි මම අනිත් පැත්තට ඇවිල්ලා බුදුහාමුදුරු දේශනා කරලා නැද්ද අනිත්‍ය වඩන්න? තියෙනවා. ඒක නෑ කියන්න බෑ. මං අහන්නේ දැන් දැන් එහෙම නම් ඇයි ඇයි දැන් මෙහෙම අහනකොට ඒවට උත්තර නැත්තේ? අපේ අවබෝධය අඩුව. හැබැයි ඒකේ දැන් මෙහෙම එකකුත් තියෙනවා. දැන් ධර්මයේ සමහර වෙලාවට ඔයගලන්ට අහුවෙලා නැතු ඇති අනිත්‍ය සංඥා සූත්‍රය කියලා එකක් තියෙනවා. වෙනම සූත්‍රයක්. මටත් මේ මෑතකදී අහුුනේ. ඒකෙන් ඔය ප්‍රශ්න වලට ගොඩාක් උත්තර තියෙනවා. අනිත්‍ය සංඥාව වඩන්න ඕන මේ මේ මගේ ඊළඟ පොත මම ඒකෙන් ලියන්නේ තුන්වෙනි එක. මේ අනිත්‍ය සංඥාව කෙසේ වඩන ලද අනිත්‍ය සංඥාවකින්ද මේ කෙලෙස් දුරු වෙන්නේ? නිවන කරා යන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේම ප්‍රශ්නය අහලා ඒකට උත්තර දෙනවා. ඉස්සෙල්ලම කියන අනිත්‍ය සංඥාව වඩන්න ඕන මොන වෙයිද? ඒක ඉස්සෙල්ලත් කියවුණා පංච උපාදානස්කන්ධය. මේ පංච උපාදානස්කන්ධයේම අනිත්‍ය සංඥාව වඩන්න ඕන. ඒක පැහැදිලිව කියලා තියෙනවා. හරි. අනිත්‍ය සංඥාව වඩනකොට මේ කෙලෙස් දුරු වෙනවා. ඊළඟට අහනවා කෙසේ වඩන අනිත්‍ය සංඥාවෙන්ද ඒක වෙන්නේ කියලා අහලා උත්තරේ දෙනවා. ඊළඟට දැන් ඒ කියන්නේ රූපයේ අනිත්‍ය සංඥාව වඩන්න ඕන, වේදනාවේ අනිත්‍ය සංඥාව වඩන්න ඕන, සංඥාවේ සංඛාරේ විඥානේ අනිත්‍ය සංඥාව වඩන්න ඕන. ඒක සෝවාන් වෙන්නත් කරන්න ඕන, සෝවාන් කෙනා සකෘදාගාමි වෙන්නත් කරන්න ඕන, ඕක සකෘදාගාමි කෙනා අනාගාමි වෙන්නත් කරන්න ඕන, අනාගාමි කෙනා රහත් වෙන්න කරන්න තියෙන්නේ ඕකමයි. පංච උපාදානස්කන්ධය අනිත්‍ය සංඥාව වඩන්න. ඊළඟට අරකට උත්තරේ දෙනවා කෙසේ වඩන අනිත්‍ය සංඥාවෙන්ද මෙහෙම කෙලෙස් දුරු වෙන්නේ. එතකොට කියනවා රූපයේ අනිත්‍ය සංඥාව වඩනවා කියන්නේ වචන තුනක් දෙනවා. ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අත්තංගම. ඉති රූපං කියන්නේ මෙන්න මේකයි රූපේ. ඉති රූපස්ස සමුදය වෙන්න මේකයි ඒක හටගන්න හේතු සමුදය. දැන් අත්තංගමෝ කියන්නේ ඒක නෑ, නිරුද්ධයි. ඒ කියන්නේ මේ සමුදය යෙදුන් නැත්නම් ඔය රූපේ හටගන්නේ කියන අවබෝධයක් එන්නවා. ඔන්න ඕකට කියනවා අනිච්ච සංඥා, රූපේ අනිච්ච සංඥාව වඩනවා කියලා. ওই විදිහටම වේදනාවටත් කියනවා ඉති වේදනා, ඉති වේදනස්ස සමුදය, ඉති වේදනස්ස අත්තංගම කියලා. හරි වැදගත් සූත්‍රයක් කියලා මට හිතුණා ඒක. එතකොට දැන් අපි බලමු. දැන් අර අපි බල්ලට අර බල්ලාගේ අනිත්‍ය සංඥාව වඩනවා කියනකොට එතකොට වෙනස් වෙනවා කියන එක විතරක් නෙමෙයි ඔය තියෙන්නේ. ඉති රූපම් මොකද්ද රූපේ? බල්ලා කියන රූපේ උගේ මානසිකත්වයට නේද? දැන් රූපයක් කියලා හිතුවේ අර ඉන්න බල්ලානේ. ඒක තමයි දැන් සාමාන්‍ය ඉන්න මට්ටම. ඊළඟට හොයන්න ඕන බල්ලාගේ සමුදය. මේ බල්ලා හටගත්තේ ඇයි? අන්න එතකොට පේනවා මේ ඇහෙන් දැක්ක හින්දානේ මේ මේ බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තා නේද? එතකොට ආයතන ගැන හරියට නුවණ මෙහෙවලා තිබුණා නම් එහෙන් සිද්ධ වෙන දේ. දැන් පෙනීමක් සිද්ධ වෙනවා කියන එකේ වරදක් නැහැ නේ? බල්ලෙක් වගේ පේනවා නේද? එතන වරදක් නැහැ නේ? වරද තියෙන්නේ ඊට පස්සේ මේ පේන දේ ගැන හිතන දේ. නේද? මෙහෙම පේන්නේ එතන බල්ලෙක් ඉන්න හින්දා කියලා හිතන එකේ නේද වරද්ද තියෙන්නේ? එතකොට මේ බල්ලෙක් ඇති වෙන්න සමුදය. දැන් අපිට ඒ උදාහරණෙදී අපිට පේනවා අපිට සමුදයේ යෙදිලා නැහැ බල්ලා හටගන්න. මේ බල්ලාගේ සමුදයේ යෙදිලා. ඒකයි ඌට බල්ලෙක් ඉන්නේ, අපිට බල්ලෙක් නිරුද්ධයි. ඒ බල්ලා අපිට රත්ංගමය කියන එක රැවටුණ මානසිකත්වයට, ඒ කියන්නේ ඇහැ ගැන අවබෝධයක් නැති කම හින්දා, ඇහෙන් වෙන මුලාව දන්නේ නැති හින්දා අතන බල්ලෙක් පිහිටියා. අන්න සමුදේ. හරි. එතකොට දැන් මූට බලන්න පුරුදු කළොත් රූපය කියන්නේ මේකයි, ඕකේ සමුදේ මේකයි. ඔය සමුදේ නැති වුණා නම් ඕක හටගන්නේ නැහැ. එන්නේ අපේ මට්ටම. ඔන්න ඕක ගැන නුවණක් ආපු කෙනාටයි ඊළඟට කරන්න ඕන එක තියෙන්නේ. මේක අහලා දැනගත්තට පස්සේ ඒ මට්ටමට ප්‍රඥාව වැඩෙන්න නැත්තම් මනස වැඩෙන්න මොකද්ද කරන්න ඕන? ඒක තමයි කෘත්‍ය වෙන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕන දැන් අපිට රූපයක් තියෙනවා නම්. දැන් මේ මේසයක් තියෙනවා කියමු. නේද? ඩෙස්ක් එකක් හරි මේසයක් හරි මොකක් හරි තියෙනවනේ. එතකොට ඉති රූපං කියන්නේ අන්න මේසේ. අන්න මේක තමයි රූපේ. නේද? දැන් මේකේ සමුදය මොකද්ද? හටගත්තේ කොහොමද? අපි දැනගත්තේ කොහොමද මේසයක් තියෙනවා කියලා? දැන් දැනගත්තේ නැත්නම් අපිට මේසයක් නැහැ. කොහොමද දැනගත්තේ? හැට පේනා හින්දා. නේද? දැන් බල්ලගෙන් ඇහුවොත් වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තේ කොහොමද? දෙන උත්තරේ පේන හින්දා අපිටත් ඕක නේද කියන්නේ. ඇයි මෙතන මේසයක් තියෙනවා කියන්නේ? පේන හින්දා. නේද? බල්ලා දීපු උත්තරේ අපි දීපු උත්තරේ වෙනසක් තියෙනවා. අපි අපි බල්ලට කියන රැවටිලා. අපි රැවටිලා නෑ. අපි තියන දෙයකට තමයි තියෙනවා කියන්නේ. බල්ලා නැති දෙයකට තියෙනවා කියනවා. අපි දෙන්නම කරලා තියෙන්නේ නම් ඇහෙන් බලන එක. නේද? බල්ලටත් ඇහැට පෙනිලා තියෙනවා බල්ලෙක් ඉන්නවා වගේ. අපටත් ඇහැට පෙනිලා තියෙනවා මේසයක් තියෙනවා වගේ. ඇහි කෘත්‍යයේ වරදක් තියෙනවද එතන? නෑ. ඇහි කෘත්‍යය තමයි පෙන්නුම් කරන්නේ. කොහෙද වරද තියෙන්නේ? මොනවාද ස්කන්ධ කියන්නේ? දැන් මෙතන රූපයක් හටගෙන, රූපස්කන්ධයක් හටගෙන, බල්ලටත් රූපස්කන්ධයක් හටගෙන, ඔය දෙකම උනේ එකම විදිහට. දැන් නම ඇහැ පාවිච්චි කළා. ඇහෙන් දකින දේ තියෙනවා කියලා හිතුවා. නැක නේද උනේ? ඇහෙන් දකින දේ තියෙනවා. පේන නිසා තියෙනවා කියලා හිතුවා. එහෙම නැත්නම් තියෙන නිසා මේ ඇහෙන් පේනවා කියලා හිතුවා. අපිට දානකොට නා ඒ දෙකම හරි වගේ නේ. පේන නිසා තියෙනවා, තියෙන නිසා පේනවා. බල්ලා ওই කතාව කිව්වොත් ඌ මොඩ බල්ලෙක්. ඌත් ඉතින් පේන නිසානේ තියෙනවා කිව්වේ, ඉන්නවා කිව්වේ. එහෙම නැත්තම් ඉන්න නිසානේ මෙහෙම පේන්නේ. දැන් පේනවාද එතන වරදක් තියෙනවා කියලා? අපි ඇහැ පිරිසිඳ දැකලා නොතිබුණොත්, ඇහි කෘත්‍ය දැකලා නොතිබුණොත් අපි පෙනීම නිසා රැවටෙනවා. එතකොට දෘෂ්ටිගත වෙනවා. ඒ දෘෂ්ටි තමයි පේන දේ තියෙනවාමයි, තියෙන නිසාමයි පේන්නේ. ඔය දෘෂ්ටියේ ඉන්න හින්දා තමයි බල්ලා රැවටුනේ. අපිත් ඔය දෘෂ්ටියෙන් නම් ඇහැ පාවිච්චි කරන්නේ. පේන දේ තියෙනවාමයි. නැත්තම් තියෙන හින්දා තමයි මේ ඇහෙන් පේන්නේ කියලා හිතුවත් මතක තියාගන්න අපිත් ඉන්නේ ඒ දෘෂ්ටිගත. ඕකට කියනවා ලෝකෙටයි ති දෘෂ්ටි. සම්මත ලෝකයේ අය ඇහැ පාවිච්චි කරන්නේ ඔය මට්ටම.
දැන් බල්ලා තන මේ මල්ලට ඡායා රූපයක් නොදී බල්ලන්ට අපි දෙනවා මේ මේසෙම බලන්න. එතකොට බල්ලක් මේකට තියනවා කියනවා අපිත් තියනවා.
එතකොට බල්ලා හරි.
එතකොට අපි දෙකෝල්ලෙන්ගේම වෙනසක් නැහැ. මට ඕන වෙන්නේ
මේක. එතකොට අපි මොකද කියන්නේ බල්ලාට? දැන් බල්ලා හරි නුවණක්කාරයි.
මට ඕන වෙන්නේ
අතෙන් දී විතරයි රැවටුනේ නේද?
මට ඕන වෙන්නේ මේකයි. දැන් අපිට දැන් මේකෙදිත් අර වගේ දකින්න නුවණක් ඇති කරගන්න යන්න තියෙන මාර්ගය හේතු සාධක මොනවාද? මොකද්ද අපි නගන්න ඕනේ තර්කේ?
ඇයිසලා
අතෙන් දී කියනවා මේ ඡායාවට බල්ලා රැවටිච්ච එක උඩකම්. දැන් මේකෙත් අපි මෙතෙන්ට රැවටෙන එක අරකයි මේකයි වෙනසක් නැහැ. අපි මෙතෙන්දි රැවටෙනවා, මල්ලා තෙන්දි රැවටෙනවා.
දැන් අපි රැවටුණා කියලා දන්නවද?
නැහැ, අන්න ඒක තමයි. මෙතන අපි මේ මුලාවෙන් මිදෙන්න අතනින් ගන්න පුළුවන් ප්‍රයෝජනෙ මොකක්ද?
පළවෙනි දේ තමයි මුලාවක ඉන්නවා කියලා තේරුම් ගන්න ඕන.
කොහොමද අපි මේක මුලාවක ඉන්නේ? මේක අපි යමක් දකින්නවා.
දැන් මෙතන මුලා වෙලා කියලා දැනෙනවද?
නෑ.
හා අන්න ඒක තමයි ඉස්සෙල්ල අල්ල ගන්න ඕන.
මෙතන
දැන් අපිට හිතෙන්නේ අපි තියෙන්නේ. ඔව්. අන්න ඒක තමයි. දැන් අපි ඉන්නේ ලෝකේ දෘෂ්ටියේ හින්දා අපිට හිතෙන්නේ මේක ඇත්ත.
තියෙනවා.
තියෙන හින්දා තමයි පේන්නේ. නේද? හැබැයි අපි ඔය දේම කරන බල්ලට කියනවා මේ රවටිලා කියලා. දැන් අපි කරන්නේ ඇහෙන් දකින්න එකනේ. දැන් බල්ලා ඇහැ පාවිච්චි කරන විදිහයි අපි ඇහැ පාවිච්චි කරන විදිහයි වෙනසක් තියෙනවා. වෙනසක් නැහැ. බල්ලාගේ ඇහෙන් පේනවා. අන්න ඔතෙන්දි තමයි දැන් ඔන්න ආයතන ගැන විමසන්න තියෙන්නේ. දැන් ඇහෙන් පේනවා කියන්නේ මොකක්ද? ඇහැ අපි දන්න මට්ටමින් බැලුවොත් ඇහෙන් මේ කාචෙන් ප්‍රතිබිම්බයක් හදලා දෙනවා නේද ඇතුළේ. ඕකනේ විඥානේ හරි හිත හරි දකින්නේ. නේද? ඇහැ හදලා දීපු ප්‍රතිබිම්බය තමයි විඥානය දකින්නේ. නේද? එතකොට බල්ලගේ හේතුලේ හැදුන ප්‍රතිබිම්බේ බල්ලා දකිනවා. ඒ ප්‍රතිබිම්බේ තියෙනවා බල්ලෙක් වගේ හැඩය. නේද? ඒතර අපේ ඇහෙන් හදලා දෙන ප්‍රතිබිම්බේ අපි දකිනවා මේසයක් වගේ හැඩයක්. ඒ වර්ණ වෙනසක් තියෙනවා නේද? වර්ණ චිත්‍රය. දැන් දෙන්නම කරලා තියෙන්නේ ඕක දිහා බලන එක නේද විඥාණය. හරි. එතකොට දැකලා තියෙන්නේ චිත්‍රයක්, ප්‍රතිබිම්බයක්. ඔය ප්‍රතිබිම්බේ දිහා බලලා ඉතුරු ටික කරලා තියෙන්නේ කවුද? හිත. ඒක ඔව්. අම හරි එහෙම තමයි නුවණින් දැන් හොයන්න ඕන. බල්ලා තව බල්ලෙක් දැක්කත් ওই විදිහටම චිත්‍රයක් එහෙන් හදලා දෙනවා. දැන් ඒ ඒ ඇත්තටම ඒ පෙර අත්දැකීම හින්දා තමයි දැන් බල්ලා රැවටුනේ. කලින් බල්ලෙක් දැකලා ඌ කොහොම හරි හිතට දාගෙන තියෙන මෙහෙම පේන්නේ බල්ලෙක් ඉන්න හින්දා. ඒ හින්දා තමයි දැන් වතුරට එබෙනකොට රැවටුනේ. යන්න ඕන. හොඳයි. හරි 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 අපි හොඳටම දන්නවා නේ රැවටිලා කියලා. බල්ලා දන්නේ අපි දන්නේ
අපි දන්නේ
අම්ම හරි
දැන් එක මේ ඒක දැන් අපි වනේදී උගන්වනවා මේ දකින්න දැකිල්ලට අපි රැවටෙන් රැවටිල්ලයි ඒකේ වෙනසක් නැහැ කියලා හරි ඒකත් හරි කියමුකෝ
හරි කියලා හරියන්නේ ඒක අපිට හතරට
ඔව්
හරි යනකම් මේක හොයන්න ඕනේ
නෑ ඌ රැවටිච්ච එක ඇත්තම නේ
ඔව්
ඌ ඇත්තටම හිතන් ඉන්නේ බල්ලෙක් කියලා නේ
හැබැයි අපි හිතන්නේ අපි රැවටිලා
කියලා නෑ අන්න ඒක තමයි මේකත් අපි හිතන්නේ ඇත්තටම මේසයක් කියලා නේ.
ඔව්.
එතකොට අපි දෙගොල්ලම මේ දෙපළේ
ඉන්නවා. එතකොට බල්ලාගේ මානසිකත්වයට බල්ලා හිතනවා ඇත්තටම බල්ලා. අපි හිතනවා ඇත්තටම මේසයක්
කියලා. එතකොට අපි දෙගොල්ලම
හැබැයි අපි කියනවා බල්ලා රැවටිලා අපි රැවටිලා
නේ. අපේ මට්ටමින් නේ.
අපේ මට්ටම.
අපේ මට්ටමින් අපි එහෙම කියනවා. නමුත් මේ මට්ටමේදී අපි දෙගොල්ලම එකයි නේ. අපි මේකට රැවටිලා
ප්‍රතිබිම්බ
කියලා. ඔව් ඒක තමයි මම මේ කියන්න හැදුවේ. ඌ රැවටිලා කියනවා නම් එහෙනම් ඒ විදිහටම නම් අපිත් තැහැ පාවිච්චි කරලා තින්නේ නේ. අපිත් රැවටිලා වෙන්න ඕන. හැබැයි තාම අපිට තේරෙන්නේ නැහැ මොකද්ද රැවටීම කියන්නේ.
අපි දන්නවනේ ඌ රැවටිලා ඉන්නේ ප්‍රතිබිම්බයකට කියලා අපි දන්නවා නිකන්.
ඔව්
වතුරේ තියෙන එකට. අපි මේක වතුරේ තියෙන එකක් කියලා දන්නේ නැහැ. මේක මොන වතුරේද තියෙන්නේ? ඒක අපිට දැනගන්න
ඕන. ඔව්. ඒ කියන්නේ ඇත්තටම මෙතන මේසයක් නැද්ද?
ඔව් මේසයක් නැහැ.
බල්ලට පේන දෙයක් ඇතිද? නේද?
ඔව් බල්ලට පේනවා.
එනවා නැති දෙයක් ඇතිද? ඒක තියෙන දෙයක්
නෑ නෑ.
මේක අපිට හිතෙන්නේ තියෙන දෙයක් මා තමයි
පේන්නේ. ඒක කියන ධර්මයන්. ඒකනම් අපිට තියෙන විදිහට පේන්නේ. ඇයි?
ඔව්. මේකට තමයි. ඒක තමයි. දැන් ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන ඔක හොයන්න කලින් අපේ මෙතන මුලාවක් තියෙනවා කියන එක. ඒක තේරුම් ගත්තොත් තමයි එතනින් එහාට හොයන්න පුළුවන්. කියන්නේ අපි මුලා වෙලා කියලා දන්නේ නැත්නම් අපි දැඩිව විශ්වාස කළොත් නෑ නෑ තියෙන එකමයි අපි දකින්නේ. ඒකයි කවුරු නෑ කිව්වත් ඈෙන් දැක්කදී කොහොමද නෑ කියන්නේ. එහෙම දැඩිව හිටියොත් එතනින් එහාට කියන ඒවා තේරෙන්නේ නෑ. ඒක හරියට දැන් අපි හිතමු අපි දැන් බල්ලට කියා දෙන්න යනවා කියලා ඌ රැවටිලා ඉන්නවා කියලා. ඌ දැඩිව ඉන්නවා ඒ මතෙම නෑ නෑ මට පේන දේ තියෙනමයි. ඔවා කොහොමද නෑ කියන්නේ. එහෙම කිව්වොත් එහෙම ඌට කියා දෙන්න පුළුවන් වෙයිද? බෑ.
නෑ නෑ අපිට ඌකම තමයි වෙලා තියෙන්නේ.
ඒක තමයි. දැන් ඒකෙන් ගොඩක් තේරුම් ගන්න දේවල් තියෙන එකයි මම කියන්නේ. දැන් බල්ලට තේරුම් කරන්න බෑ ඌ ඉන්න දෘෂ්ටිය ඌ වෙනස් කරන්න කැමති නැත්තම්. ඒක දැටිව ඒක ඉන්නවා නම් ඌට ඇත්ත තේරුම් කරන්න බෑ. ඕකමයි අපිට. අපේ දෘෂ්ටිය අපි ඒකම නම් පිළිගන්නේ. හරි මෙතනින් එහා ඇත්තක් තියෙන්න බෑ. මම තමයි ඇත්ත දන්නේ කියන එකේ ඉන්නවා නම් අපිට එතනින් එහා ඇත්තක් දකින්න බෑ. අර පිරිච්ච කලේ වගේ තමයි. දැන් දැන් බල්ලට අපි ගැන පොඩි හරි විශ්වාසයක් තිබුණොත් මෙයා කියන්නේ ඔකේ මොකක් හරි හේතුවක් ඇති මට මේ තියනා වගේ හිතුණට මොකක් හරි අඩුවක් ඇති මේ මගේ මුලා වීමක් ඇති කියලා නිකමට හරි හිතුණොත් ඔන්න ඕකට කියනවා ශ්‍රද්ධාව කියලා. එදාට තමයි ඌ පෙළඹෙන්නේ මේක එහෙනම් ඇත්ත හොයලා බලන්න ඕන. හරි. එතකොට ඔන්න රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා කියනවා අපි ඇහි මුලා වෙලා. අර අපි බල්ලට කියනවා වගේ ඔය ඇහ නිසා මුලා වෙලා. දැනට අපි ඉන්නේ බල්ලගේ මානසිකත්වයේ වගේ. අපිට මේක ඇත්ත පේන්නේ නැහැ මුලා වෙලා කියලාවත් පේන්නේ. ඒ අපිට පොඩි ශ්‍රද්ධාවක් හරි තිබුණා මේ රහතන් වහන්සේලා මෙහෙම කියන්නේ මොකක් හරි මෙතන ඇති මෙහෙම අපි දැනට මෙහෙම හිතුණට හරි පේන දේ තියෙනවා කියලා හිතුණට නැත්තම් තියෙන නිසා පේනවා කියලා හිතුණට ඕක වැරදි කියලා අරෙන් කියනවනම් බුදුරජාණන් වහන්සේ මේක මේ සර්වඥතා ඥාණයෙන් ඇත්ත ඇති හැටි දැකලමයි මේක කියන්නේ ඇත්තේ කියලා අන්න ඔතන තමයි ශ්‍රද්ධාව වුණේ. එතකොට දැන් ඔන්න අපට හොයන්න දෙයක් තියෙනවා. හොයන්න පෙළඹෙනවා. අපට මෙහෙම හිතුණට මේකේ අඩුවක් තියෙන්න පුළුවන්. තාම හරියටම තේරුම් ගිහින් නැහැ. එුණාට දැන් ඔන්න තියෙන්න ඕන කියලා පොඩි වේගයක් හරි එන්න ඕනේ. ඒක තව ටිකක් එන්නේ ඊළඟට ඔන්න දැන් ඕක ගැන හොයන්න දැන් ඔහොම කියලා බුදුහාමුදුරුවෝ නිකන් හිතියේ නැහැ. හොයන්න මාර්ගිකුත් කියා දුන්නා. මෙන්න මේ විදිහට බලන්න. ඒක එකක් තමයි බලන්න විදි කීපයක් තියෙනවා. ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන් ඔහොමම තියෙනවානේ. බලන්න පුළුවන්. දැන් මෙතන මම කියන්න හැදුවේ මේක ආයතන වශයෙන් බලන හැටි. ඇහැ කියන්නේ ආයතනයක්. දැන් ඇහෙන් දැකලානේ අපි දැනගත්තේ තියෙනවා කියලා. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා නෑ ඇහැ පිරිසිඳ දකින්න. ඇහැ පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ කියලා. තත් ඇහැ පිරිසිඳ දකිනවා කියන්නේ ඇහි කෘත්‍ය හොඳට අවබෝධ කරගන්න ඕන. තත් ඇහැට පුළුවන් ප්‍රතිබිම්බයක් හදලා දෙන්න විතරයි. තත් විඥාණය කරන්නේ ওই ප්‍රතිබිම්බය බලන එක. විඥාණයට කවදාවත් බෑ එළිය තියෙන රූපේ බලන්න. නේද? ඇහැ බයිපාස් කරලා වෙන පැත්තකින් ගිහින් බලන්න බෑනේ එළිය. ඇහැ තුලින්මයි බලන්න තියෙන්නේ. එතකොට ඇහැතුලින් බලන එක ඇහෙන් හදලා දීපු ඒ ප්‍රතිබිම්බය දකින එකමයි ඔය කරන්නේ ප්‍රසාද රූපේ කියලාත් කියනවා. ඒක තමයි විඥාණයට අරමුණු වෙන්නේ නේද?
ඡායාවක් විතරයි.
ඔව්. දැන් ඕක බලන්න අපි නිකන් අපි ටීවී එකක් බලනවා හරි ෆිල්ම් එකක් බලනවා කියලා හිතන්න. නැතන් තිරේ වැටෙනවා රූප. අපි මෙහෙ ඉඳන් බලනවා. දැන් බලනකොට ෆිල්ම් එක අපි රස විඳිනවා කියන්නේ මේ තිරේ පාට ටිකක් වැටෙනවා කියලා බලනවා නෙවෙයිනේ. නේද? නැතන මේගොල්ලෝ ඉන්නවා, අරගොල්ලෝ ඉන්නවා, දිය ඇලි තියෙනවා, රොමයිම මේ ලෝකේ තියෙන දේවල් ගැන කතා කරන්නේ. ඒක විශ්වාස කරනකන් තමයි ෆිල්ම් එක බලන්න පුළුවන්. නේද? මෙතන නිකන් බැලුවත් ඇත්තටම වෙන්නේ පාට ටිකක් එහෙම එහෙ වෙන එක නේද? හැබැයි අපි ඕක දිහා බලලා අපි විශ්වාස කරනවා මේ එළියේ තියෙන දේවල් කියලා. ඔන්න ඔය වැඩේම නේද අපි ඇහැ ඇතුළෙත් කරන්නේ. ඇහි චිත්‍ර වෙටි වෙටි යනවා. අපි ඕක දිහා බලලා විශ්වාස කරනවා මේ එළියේ තියෙන දේවල් දැනගන්නවා කියලා. අකට බුදුහාමුදුරුවෝ තව ලස්සන උපමාවක් දීලා තියෙනවා. මේ සත්වයා මේ බිත්තර කටුවක් ඇතුලේ ඉන්නේ. මේ බිත්තර කටුව බිඳගෙන එළියට ආපු බ්‍රාහ්මණයා තමයි මම කියලා. එතකොට මේ බිත්තර කටුව කියන්නේ සලායතනෙ. ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ආයතන හය. විතර කටුව ඇතුලේ ඉන්නවා කියන්නේ අපි ওই ආයතන වලින් අරන් දෙන ටික විතරයි අපිට බලන්න පුළුවන්. අපිට බෑ එළියට ගිහින් බලන්න එළියේ තියෙන ස්වභාවය. හරි. එතකොට ඕක ඉක්මමා යන්න ඇහැ ඉක්මමා යන දැක්මක් ගත්තොත් විතරයි ඔතන ඇත්ත තත්ත්වය දකින්න පුළුවන් කියලා. يعني දැන් අපිට තියෙන ආයතන වලට අහු වුණ දැක්මක්. ආයතනේ මත එතකොට ආයතනෙන් හදලා දෙන එක දිහා බලලා හරියට අර ෆිල්ම් එක ඉතිරේ දිහා බලලා එළියේ තියෙන දෙයක් ගැන කියනවා වගේ හිතෙන් තමයි මේ හිතනවා. හිතනවා කියන්නේ හිතෙන් සකස් කරනවා. හිතෙන් හදන දේ ඊළඟට එළියේ තියෙනවා කියලා විශ්වාස කරනවා. අන්න එතන තමයි දෘෂ්ටිය. අපිට නුවණක් නැහැ මේක හැදුවේ හිතෙන් කියලා දකින්න. චිත්‍රයක් දැක්කා. ඒකේ වැරදක් නැහැ. චිත්‍රය දැකලා මේ හිතෙන් හිතපු ටික ඊළඟට අපි විශ්වාස කරනවා මේක හිත ඇතුලේ හිතපු ටිකක් නෙමෙයි මේ එළියේ තියෙන දෙයමයි දැනගත්තේ කියලා. අන්න ඔහොම දෙයක් වෙලා තියෙනවා. දැන් ඕකට අහු වුණා හින්දා නේද බල්ලා රැවටෙන්නේ. දැන් බල්ලාගේ ඇහෙන් හදලා දෙන චිත්‍රය දිහා ඔහුගේ විඥානේ දකිනවා. ඊළඟට ඒක ගැන හිත හදනවා එක එක හිත. ඒ හිතපු ටික එළියේ තියෙනවමයි කියලා විශ්වාස කරනවා. නේද? ඒ හින්දා නේද ඌ මුලා වුනේ. දැන් උගේ ඌ මුලා වුණ හැටි හොයාගත්තොත් අපටත් පුළුවන් මේක ගැන අදහසක් ගන්න. අපි මුලා වුනේ කොහොමද කියලා. හරි. එතකොට මේ මුලාවට එන්න තව තව හේතු වුණ දේවල් හොයා ගන්න පුළුවන්. අර කිව්වේ කලින් බල්ලෙක් දැකලා තිබුණ හින්දානේ. අර මුලාවට අන්න පෙර ඇසුරු කරපු ආශ්‍රව. හරි. ඒවත් උදව් වෙලා තියෙනවා. මේ මොහොතේ පේන දේත් උදව් වෙලා තියෙනවා, පෙර ආශ්‍රවත් උදව් වෙලා තියෙනවා, පෙර ඇසුරු කරපු අය. ඒ පෙර ඇසුරු කරලා තියෙන්නේ අවිද්‍යාවෙන්. ඇත්ත ඇතිහෙට දැනගෙන නෙමෙයි. නේද? ඒ ටිකත් උදව් කරගෙන, දැන්ගෙන එකත් උදව් කරගෙන මේ මොහොතෙත් ඇත්ත ඇතිහෙට නොදැන. මේ හදලා දීපු මේ චිත්‍රයක් දිහා නෙමෙයි බලන්නේ, ප්‍රතිබිම්බයක් දිහා නෙමෙයි බලන්නේ. කියලා මේ මොහොතෙත් අවිද්‍යාවක් යදාගෙන හිත ඇතුලෙන් කරන ඒවට තමයි සංස්කාර කියන්නේ. සංස්කාර කරලා ඒවා එළියේ තියෙනවා කියලා හිතන. හරි. අනහොත් සිද්ධි ගොඩක් තියෙනවා මේ ටිකක් කෙටියෙන් කිව්වේ. එතන එක එක බලන්න තියෙනවා ಜಾති ගොඩක්. හරි. ඒක හිතන්න එක පැත්තක්. මේවා කන්න නේද අපි කතා කරන්නේ. ඔතන මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් ඔයගොල්ලෝ හරි ආසයි මේක වෙන්නේ මොකද්ද කියලා ඉක්මනට කියලා දාන්න ඔය. වැඩේ තියෙන්නේ ඔහොම හරියට කියපු ගේවා ඔයගොල්ලෝ ඕන තරම් අහලා තියෙනවා. තාම ඕක නුවණින් විමසන්න පුරුදු වෙලා නැහැ. ඒකයි මම මේ ප්‍රශ්න ටික දදා පෙන්නන්නේ, මේ හිතන්න පුරුදු කරන්න. නැතුව කියන එක අහගෙන හිටියට අවබෝධ වෙන්නේ
නැහැ.
ඒක නිකන් පළවෙනි දේ තේරුම් ගන්න ඕන මෙතන මේසයක් තියෙනවා කියන එකේ වැරද්දක් තියෙනවද? අපි දැනට ඉන්නේ වැරද්දක් නැහැ කියන එකේ නේද? ඕකේ ඉන්නකම් මොන කතා කිව්වත් වැඩක් නැහැ. අර බල්ලා බල්ලෙක් ඉන්නෝයි කියලා ඉන්නකොට ඌට මොන දේවල් කිව්වත් වැඩක් නැහැ. එතකොට ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන මොකක් හරි විදිහකට වැරද්දක් තියෙනවා කියන එක. කොහොමද ඒක තේරුම් ගන්න? දැන් ඕක ප්‍රශ්න කරන්න ඕන. ඇයි අපි දැන් බල්ලට රැවටුණා කියන අපි කියන මේසයක් තියෙනවමයි කියලා මොකද්ද අපිට තියෙන වෙන සාක්ෂි මේසයක් තියෙනවමයි කියලා
කියන්නේ?
නෑ පෙර පුරුද්ද ඉතින් හරි වෙන්නත් පුළුවන් අරදී වෙන්නත් පුළුවන් අපි දන්නේ නෑ නේද? ඔය ඔය මේස කියපු වචනේනේ, වචනේ නෙමෙයි මෙතන ගැටලුව. මොකද්දෝ දෙයක් මෙතන තියෙනවනේ. ඕක උඩ වාඩි වෙන්න හරි කෑම තියන්න හරි පුළුවන් කියන අදහස එනවනේ. මේස කියන එක දන්නේ නැම කියලා හිතන්න. ඒත් අපිට අදාළ දෙයක් තියෙනවා. හරි. දැන් හිතන්න වෙන භාෂාවක් කතා කරන කෙනෙක් આવුත් මේස කියන්නේ නැහැ. එයාගේ භාෂාවේ වචනේනේ කියන්නේ. ඒත් රැවටිල හරි මේ කාලා ගම් එතන නෙමෙයි තියෙන්නේ. දැන් ප්‍රශ්න කරන්න ඕන. ඇයි මට හිතෙන්නේ මේ තියෙන දෙයමයි පේන්නේ නැත්තම් තියෙන පේන දේ තියෙනවමයි කියලා? මොනවද ඇහෙන් පේනවට අමතරව අපි තව දෙයක් එකතු කරගෙන තියෙනවා. දැන් බල්ලා බල්ලට නැති දෙයක් පේනවා කියලා කිව්වේ කොහොමද? يعني ඇහෙන් දකින්නට අමතරව තව මොකක්ද දෙයක් උදව් කරගෙන තියෙනවා? මොනවද? හොයන්න ඕන. ඇයි අපි බල්ලට නැති දෙයක් දකින්නවා කියන්නේ?
මට බලන්න දෙයක්
නැහැ කියලා. මම අතනම ඔයගොල්ලෝම කියවනේ බල්ලා ඇවිල්ලා මේ මේසේ දැක්කනම් එතකොට වැරදක් තියෙනවා.
නෑ එතන අපි දැක්ක බල්ලාට අල්ලන්න දෙයක් නැහැ. ඒක නිකන් ඡායාවක් විතරයි. නෑ අපි මෙතන දකින්න අපිට අල්ලන්නත් එකක් කියලා.
අන්න ඒක තමයි. අන්න එකතු කරපුදි. දකින්නවට අමතරව
අල්ලන්නත්
එක. අල්ලලා බලන්නත් පුළුවන්. එතකොටත් මේසයක් අහු වෙනවා. ඕක හින්දා නේද අපි රැවටිලා නැහැ කියන්නේ. බල්ලා ගෙහින් ඇල්ලුවොත් ඌට අහුවෙන්නේ නැහැ. තව බල්ලෙක් ඌට අහුවෙන්නේ වතුර. ඒ වුණාට අපිට නම් ඇල්ලුවොත් මම දැකපු මේසේ අල්ලන්නත් පුළුවන්.
දැකපු මේසේ අල්ලන්න.
ඒ හින්දානේ මේසයක් තියෙනවා. දැකපු මේසේ අල්ලලා බලන්නත් පුළුවන් කියලා විශ්වාසයක් අපිට තියෙනවා නේද? ඔය හින්දා නේද අපි කියන්නේ අපි රැවටිලා නැහැ. බල්ලා රැවටිලා කියලා. නැහැ තාම රැවටිලා කියලා දැනගත්තේ නැහැ. මේ රැවටුණාද කියලා හොයන්න කියලා මම මේ කියන්නේ. තාම ඉන්නේ නැහැ. අපි රැවටිලා නැහැ. තියෙනවා මේසේ තියෙන හින්දාමයි මේ අපි දැනගත්තේ. ඉස්සෙල්ලා හිතට පෙන්වන්න ඕන මේ ඇත්තටම රැවටිලාද කියන එක. ඒක නැත්තම් එතනින් එහාට යන්න බෑ. ඔව් වචන ගොඩක් විතරයි. බොරුවට ධර්මය දන්නවා කියලා කටපාඩම් කරගෙන අනිත් පැත්තට ගිනව මිසක් දැකලා නෙමෙයි.
එතන ගැට ගහච්ච බව දන්නවා. එක්කෙනෙක් මේක දකින්න බෑනේ. ඒක තාම තියෙනවා කියලා හිතනවා. ඇත්තටම මේසේ නේද කියලා හිතනවා. මේසේ හැරි මතක් කරගන්න. එතනින් ගලවෙන්න තමයි ඕම
ප්‍රශ්නේ. කරත් ඒක නහන් ප්‍රශ්නේ. ඒක හරිනේ නේද?
කෑලි ටික එකතු වෙලා ඒකද?
ඊට පස්සේ තියෙන සංඥාව තමයි
ඒක සංඥාව ගැන මේ තියෙන්නේ.
ඒක ගැළපෙනවද හරියට මෙතෙන්ට?
මේක ධාතු විදිහට බලන්න පුළුවන් මෙතන මොකක්ද?
මෙතන වැදගත් වෙන්නේ ඉක්මනට කියන එක නෙමෙයි, තේරුම් ගන්නවද නැද්ද කියන එක. මම මං කියන ටික ඔයගොල්ලෝ ඊට කලින් අහලා තියෙනවා. අහලා නැති දෙයක් නෙමෙයි මේ කියන්න හදන්නේ. හැබැයි ඔක තේරුම් ගන්න. තේරුම් ගත්තා නම් ඔච්චර මේ මේ ඇත්තටම ඔතන තේරුම් ගත්තොත් සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. ඒකයි මේක ආයේ ආයේ හොයන්න ඕන කියලා. දැන්
අපි කියනවා අතන මුලා වෙලා. මේ මට්ටමේ අපි මොනවා මේක අපි තව පැහැදිලි කරන්න
දෙන්න. තාම
අපි මුලා වෙලා.
මුලා වෙලා කියලා කියනවා.
ඔව් කියනවා.
අපි දන්නේ නැහැ මුලා වෙලා. අපි පිළිගන්නේ නැහැ තාම මුලා වෙලා. අන්න අතනයි ප්‍රශ්නේ
තියෙන්නේ. මේක මුලා වෙලා කියලා කියන්නේ දෙවියෝ.
දැන් පළවෙනි දේ තමයි මුලා වෙලා කියලා අවබෝධ කරගන්නත් ලොකු ප්‍රඥාවක් ඕන. තව පැත්තකින් කිව්වොත් දුක දුක කියලා දැනගන්නත් ලොකු නුවණක් ඕන. අපි හිතන්නේ අපි දුක දන්නවා, දුක නැති කරගන්නයි ඕන කියලා. ඒක ලොකුම මුලාව. ඒක තමයි දුක අවබෝධ කරගන්න නැතිකම. ඒ හින්දා දැන් මුලාවකින් මිදෙන්න නම් පළවෙනි දේ තමයි මුලා වෙලා ඉන්නවා කියලා හොඳට දැනගන්න ඕන. ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. නැතුව නිකන් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා අපි මුලා වෙලා කියලා. ඒක මදි. තමන්ට කන්වින්ස් වෙන්න ඕන මේ මුලාවක්මනි. මම ඇහැ පාවිච්චි කරලා මුලාවකට වැටිලාමනේ කියන එක තේරුම් ගන්න ඕන. එදාට තමයි එතනින් එහාට යන්න පුළුවන්. හරි. දැන් අපි ආයේ මේකට එමු. දැන් ඇයි මෙතන අපේ මුලා වෙලා නැහැ කියන්නේ? දකින්නට අමතරව අල්ලලා බලන්නත් පුළුවන්. අතන බල්ලා මුලා වෙලා කියන්නේ ඇයි? දකින්න දේ අල්ලන්න බැරි හින්දා. ඕක නේද අපේ තියෙන
තර්කය?
බල්ලා රැවටිලා කියන්නේ දකින්න දේ අල්ලන්න බැරි
හින්දා. බලන්න දෙයක් නැහැ උට.
අපි රැවටිලා නැහැ කියන්නේ දකින්න දේ අල්ලන්න පුළුවන් හින්දා. දැන් ඔන්න ඔය කියන තර්කේ කොච්චර හරිද කියලා ඊළඟට නුවණින් විමසන්න ඕන. දැන් හොයන්න ඕන දකින්න දේ පුළුවන් ද අල්ලන්න. ඒක මත අපි හරි කියලා අපි කියන්නේ.
අතන ඇල්ලුවත් අහුවෙන්නේ වතුර කියලා අපි කියනවා.
ඔව්.
මෙතන ඇල්ලුවත් අහුවෙන්නේ
මේසේ අහුවෙනවා.
ලීයක් නේ අහුවෙනවා වත් කියලා එහෙම.
එහෙම කියන්නේ නැහැ. කපේ අහුවෙලා කියලා කියන්නේ.
මේසේ ඇල්ලුව කියලා කියන්නේ.
වතුර මොනවද අහුවෙන්නේ?
තමයි අල්ලන්නේ.
අහුවෙන්නේ. දැන් අපි ඇල්ලුවොත් දැන් ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ දකින දේ මොකද්ද අල්ලන දේ මොකද්ද? වට තියෙනවා මේ ආයතනවල ගෝචර භූමි කියලා එකක්. ඇහැට ගෝචර වෙන යම් කිසි දේ જાතියක් තියෙනවා. කනට ගෝචර වෙන නේද? ඇහැට ගෝචර වෙන්නේ මොනවාද?
රූප.
වර්ණ රූප කියන්න පුළුවන්. වර්ණ සටහන්. රූප කියලා තමයි පොදුවේ කියන්නේ. කනට ගෝචර වෙන්නේ ශබ්ද. කනට රූප ගෝචර වෙනවද? නැහැ. ඇහෙන් දකින දේ කනෙන් අහන්න පුළුවන්ද? බැ. එතෙන්දී නම් බෑ කියනවා නේ.
සද්දයක් ආපු ගමන් බල්ලෙක් කරවනවා.
ඇහැට පුළුවන් ද කණෙන් කරන වැඩේ කරන්න? සද්ද අහන්න පුළුවන් ද ඇහැට? බෑ. ඒක බොහොම පැහැදිලි නේ. අවගෙන් බලත හැකි නේද? ඇහෙන් කරන වැඩේ නාසයෙන් කරන්න පුළුවන් ද? බෑ. නාසයෙන් කරන වැඩේ ඇහැට කරන්න පුළුවන් ද? ඔතන තමයි අර ගෝචර භූමිය කියන්නේ. ගෝචර රූප කියලා જાතියක් තියෙනවා. ඒයි ඒ ආයතනෙට විශේෂ වෙන්නේ ඒ જાතිය විතරයි. නාසයට ගඳ සුවඳ දැනගන්න පුළුවන් මිසක් අරමුණු කරන්න පුළුවන් මිසක් සද්ද අරමුණු කරන්න බෑ. රූප අරමුණු කරන්න බෑ. නේද? දැන් දිවට රස අරමුණු කරන්න පුළුවන්. රූප හරි සද්ද හරි ගඳ සුවඳ හරි දිවට දැනගන්න පුළුවන්ද? බෑනේ. නේද? ඔය විදිහටම නිකන් හිතලා බලන්න කාය ආයතනෙ කියලා තව ආයතනයක් තියෙනවා. කාය ආයතනෙට අරමුණු කරන දේ ස්පර්ශේ නේ කාය ආයතනෙට එන්නේ නේද? ඒක පුළුවන් වෙයිද කනට කරන්න? දැන් කණෙන් කරන වැඩේ කාය ආයතනෙට කරන්න පුළුවන් වෙයිද? එතකොට බෑ කියනවා. නෑ ඕකම දාලා බලන්න. කාය ආයතනෙන් කරන දේ ඇහැට පුළුවන් වෙයිද කරන්න? බැරි වෙන්න ඕන නේද? එහෙම නැත්නම් ඇහෙන් කරන දේ කාය ආයතනෙන් කරන්න පුළුවන් වෙයිද? හරිනම් බැරි වෙන්න ඕන. එනට අපි දැන් කියන්නේ මේ ඇහෙන් දෙකපු දේ අල්ලන්න පුළුවන් කියලා. නම් මුලා වෙලා නැද්ද අපව? කොහොම කිව්වටත් තේරෙන්නේ නැහැ. ඕක දදා බලන්න නුවණින් නුවණින් විමසන්න ගොඩක් දේවල් තියෙනවා අතන.
ඒක පුළුවන් ඒ විදිහට විදර්ශනා කරන්න. ඒ විදිහට බලන්න පුළුවන්. නැ මොකද ඒ සම්දේ ගැන එකේක ඒවා ගැන බලලා මේක බලපුවම හරි මේක අල්ලන්න බැහැ. ඇහිම බලපුවට අල්ලන්න
බැහැ. ඔය නිසා තමයි කියන්නේ ආයතන පිරිසිඳ දකින්න කියලා. ආයතන පිරිසිඳ දැකලා නැති හින්දා තමයි අපි ඔය එක ආයතනකින් කරන දේ අනිත් ආයතනෙටත් පුළුවන් කියලා
කියන්නේ.
ආයතන ගැට ගහන්නේ. ඒ වට ඒක කෙලින්ම කියනවා ඒ ගෝචර විෂය වෙනස්. එකකින් කෙරෙද්දී වෙන කිසිම ආයතනයකට කරන්න බෑ. ඒ කියන්නේ අපි මනස පොඩ්ඩක් පැත්තකට තියමුකෝ. ඇහැ කන නාසය දිව ශරීරය කියන පහ ආයතනකින් කරන දේ වෙන ආයතනකින් කරන්න බෑ. පුළුවන් වුණා නම් ඉතින් අපිට පහක් ඕනේ නේ එකක් තිබුණා නම් ඉතින්. නේද? බැරි හින්දා නෙවෙයි ಜಾති පහක්
තියෙන්නේ.
දැන් අපේ ඔන්න ලෝකෙට අහුවෙන එකේ එන මුලාවක් තමයි එක ආයතනකින් කරන්න පුළුවන් දේ තව ආයතනකිනුත් පුළුවන්. ඒ දෙයම දැනගන්න. කියන දෘෂ්ටිගත වීමකුත් තියෙනවා. ඒක මතයක් මිසක් ඇත්ත ඇති හැටි නෙවෙයි.
හරි අපි මෙහෙම හිතමු. මම ඇහෙන් බලලා අතෙන් අල්ලනවා
කියන්නේ.
දැන් මෙහෙම නිකමට හිතන්න මම තව ටිකක් උදව් කරන්න. වෙලාව යන හින්දා. දැන් අපි මෙතන තියෙන්නේ මොන පාට මේසයක්ද? දුඹුරු පාට මේසයක්. නේද? දැන් S2 වහගෙන ඕක ඇල්ලුවොත් මන් දුඹුරු පාට මේසයක් ඇල්ලුවා කියන්න පුළුවන්ද?
නෑ මොකක් හරි මේසයක් මොකක් හරි එකක් ඇල්ලුවා මේසයක් කියන්න
බෑනේ. කිසිම පාටක් දැනගන්න හැකියාව නෑ කාය ආයතනෙට. මොකද ඒ හැකියාව තියෙන්නේ ඇහැට විතරයි. හරි. ඊළඟට ඕකේ අනිත් පැත්ත. දැන් මේ මේසේ කොච්චර තදයිද කියලා කියන පටවි ගැති. එහෙ නැත්නම් ඔක රස්නේද සීතලද කියලා ඇහැට කියන්න පුළුවන්ද? බෑ ඒක පුළුවන්කම තියෙන්නේ කාය ආයතනෙට. පේනවද අර ගෝචර වෙන ඒවයි වෙනස? හැබැයි අපි ඕක අමතක කරලා නෑ ඔය ඇහෙන් දැනගන්න දෙයමයි අපි අල්ලලත් දැනගත්තේ කියලා විශ්වාස කරන්න පුරුදු වෙලා ඕක දෘෂ්ටියක් මිසක්
පුරවර
කරගන්න. ඔව් එහෙමත් හිතනවා. දැන් ඔතන මේ ඔක ටිකක් තේරුම් ගන්න මෙන්න මේ විදිහට හිතන්න. දැන් අපි ඇහෙන් දකිනකොට ඇත්තටම ඇහැ හදලා දීපු වර්ණ සටහනනි විඥානි දැක්කේ. එතනින් අපි නවත්තලා නැහැ. ඒ ඒ සිද්ධියට කියනවා පෙනීම කියලා. දැන් පෙනීමට අමතරව දැක්ක දෙයක් අපි පිළි අරන් තියෙනවා. පෙනීමට අමතරව බාහිරව තියෙන දැකපු දෙයක් පනවලා තියෙනවා. ඒ දේ කියනකොට ඒකේ තව අඩු වැඩිය ටිකක් දාලා තියෙනවා. මොකද ඒක ඇහෙන් දැක්ක දේ නෙමෙයි. හිතෙන් තමයි ওই සංස්කරණය කළේ. පෙනීමට අමතරව දෙයක් හැදුවේ. හරි? එතකොට ඒ දේ හදනකොට අපි දන්නේම නැතුව අනිත් ආයතන වලින් ওই දේ අද්දැක්කොත් මේ විදිහට අද්දකී කියන අදහසත් හිතේ තියෙනවා. ඒ තමයි චේතනාව. එකනේ අපි ඇහෙන් දකිනකොටම අනේ මේස කියලා දෙයක් පණවනවත් එක්කම ඕක ඇල්ලුවොත් මේ විදිහට දැනෙයි කියන අදහසත් ඕකට දාලා ඉවරයි. හරි. ඒකත් මේ හිතෙන්ම දාලා තියෙන්නේ. අර අපේ පරණ අද්දකීම් ටික ආශ්‍රව ටික උදා වුණේ ඕකට.
මේක සිනිඳු හරි
තමයි. ඔව්. ඒකට ඒ ටික අපි නොදැනුවත්වම අරකට දාලා. දැන් මේක මේ හිතෙන් කරන වැඩේ වුණාට එළියේ තියෙන එකට අයිති කියලා අපි විශ්වාස කරනවා. ඒක තමයි දෘෂ්ටිය.
එතකොට ඒක
හිතෙන් කරන වැඩේ හිතෙන් කරන වැඩක් කියලා දන්නේ.
එතකොට සාතික් කරගන්නවා
ඒකනේ. ඒ හින්දා තමයි අපි විශ්වාස කරන්නේ තව ආයතනකින් ඕක සාතික කරන්න පුළුවන් ඇත්තද කියලා. හැබැයි මේ බැරි වැඩක් කරන්න හදන්නේ. බැරි වැඩක් කියලා තේරෙන්නේ අර ආයතන පිරිසිඳ දැක්කොත්. අර ආයතන වලට කරන්න පුළුවන් මෙච්චරයි. එතනින් එහාට මොකුත් කරන්න බෑ. ඒ ගෝචර භූමිය හොඳට තේරුම් ගන්න ඕන. ඒකයි ආයතන ගැන හොඳට ආයතන ගැන බැලුවොත් මේක අත්දකින්න පුළුවන්. ඒ වගේම ස්කන්ධ ගැන බැලුවොත් ඒත් පුළුවන්. ධාතු ගැන බැලුවොත් ඒත් පුළුවන්. හැබැයි එකම ධර්මතාවය තේරුම් ගන්න. ඔතනින් එකකින් තේරුම් ගත්තොත් ඇති. මම මේ පෙන්වන්න හැදුවේ ආයතන පැත්තෙන්. ඒකෙන් ලේසියි ටිකක්. තේරෙනා නේද? විදියට බලාගෙන ගියොත් මේක මොකක් හරි අල්ලගන්න පුළුවන් ගතියක් තියෙනවා කියලා. ඒ ඕවා නුවණින් බලන්න බලන්න තමයි මේ අපි ලෝකෙට අයිති දේවල් වලට මුලා වෙලා කියලා කියන්නේ. يعني ලෝකෙට අහු වෙලා කියන.
ඉතින් දෙවෙනි එකක් දාන උදාහරණ රත්තරන් ගොඩ ඉතින් දාන තීරමන්න කියලා.
හරි. රත්තරන් වුණත් දැන් අපි බලන්න ඕන මොන ආයතනෙන්ද ඕක තියනවා කියලා දැනගත්තා. ඇහැට පෙනිලා දැනගත්තා. පොතන තියෙන වර්ණයට අමතරව වෙන ආයතන වලින් අද්දගෙන කිසිම දෙයක් ඇහෙන් දැකලා දැනගන්න බෑ. ඔන්න ඔතන නුවණ පිහිටියා නම් ඒකම ඇති. එයානේ දැන් රත්තරන් ඇත්ත රත්තරන්ද ඉමිටේෂන් ඒවද මේ මැටි බෝල ටිකක් පාට කරලාද රත්තරන් පාටින් ඕක දැනගන්න බෑ ඇහැට. ඇහැට ඇහැට පුළුවන් රත්තරන් පාට පෙන්වන්න විතරයි.
සමහරවිට දැන් අපි කිසිවක් නොදන්න ළමයි දැනගමු.
ඒ මට්ටමට යන්න තමයි මේ කියන්නේ. අපි මේ දන්නවා වැඩිලා තමයි රවටි.
මම කියන්නේ මෝඩකම තිබුණා නා මුල ඉඳලා.
ඔව්.
මේ ප්‍රශ්නේ නෑ මෙච්චර.
මේ ආශ්‍රය මෝඩකම තියනවා නා අපි හොයනවනේ. මේ දන්නවා කියලා හිතන හින්දානේ හොයන්නේ. අපි දන්නවා වැඩිලා තමයි මේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි ලෝකේ ගැන හොඳට දන්නවා කියලා හිතාගෙන ඉන්නේ හැබැයි අර බල්ලා වගේ තමයි ආයතන පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ බල්ලා ආයතන පාවිච්චි කිරීමේ අපේ ආයතන පාවිච්චි කිරීමේ වෙනසක් නැහැ. මොකද දෙකම ලෝකෙට අයිති මන්ට.
ඔව්
ලෝකෙන්නේ. ලෝකෝත්තර දැක්ම නෙවෙයි. දැන් අපිටත් hina වෙන්න පුළුවන් උන දවසට තමයි ඇත්ත දකින්න
පුළුවන්.
ඒකට තමයි අර ලෝකයා ඉන්න දෘෂ්ටියට hina වෙන්නේ. කලකිරෙන්නේ ඇත්ත දකින්නකොට දැන් අපි බල්ලා ගැන කලකිරෙනවා නේද මෝඩ බල්ලෙක් කියලා.
කවුද අපිට ඒක
hina වෙන්න පුළුවන්. අපි ඉන්නේ මොන මුලාවකද කියලා රහතන් වහන්සේ කලකිරෙනවා කියන්නේ. ඒ අවබෝධ වෙනකොට. එතකොට මේ මොහොතේ ආයතනවල මුලාව අපිට පේන්නේ නැත්තේ අපි ආයතන පිරිසිඳ දැකලා නැති හින්දා කියලා අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නවා ආයතන පිරිසිඳ දකින්න. එතකොට ඔතන මුලාව වැටහෙයි. ලෝකේ පිරිසිඳ දකින්නවා කියන්නේ ඉතින් ඒක තමයි. කෘත්‍ය හරියට තේරුම් ගත්තොත් ඊට අමතරව මුකුත් ඇහැට කරන්න බෑ කියලා තේරුම් ගත්තොත් ඕකම ඇති. ඇහැට එහෙමනම් කනටත් ඒ විදිය. අපි කනට ඇත්තටම කණෙන් තේරුම් ගන්න ලේසියි ඕක.
කණෙන්
ලේසි. ඔව්. ඒ තේරුම් ගන්න පහසු එක අරන් තමයි මෙනෙහි කරගෙන යන්නේ. කණෙන් අහන සද්දේ හරිනම් ගැට ගන්න බෑනේ. ඒ වුණාට අපි සද්දයක් ඇහුණ ගමන් හැරිලා බලන්නේ නැද්ද? ඇහුණ දේ දකින්න හැරිලා බලන්නේ නැද්ද? මුලාවනේ අනිත්ෙන්ගෙන් තහවුරු කරනවා. තහවුරු කරනවා විතරක් නෙමෙයි ඒක
පිළිගන්නවා.
ඒක තමයි දෘෂ්ටිගත වෙලා කියන්නේ. ඔක තමයි උපාදාන කරලා කියන්නේ. ඒ රූපේ උපාදාන කරලා ඒක බැසගෙන ඒක බාර අරගෙන රජ්ජෝසාය තිට්ඨති කියලා වචනයක් එන්නේ. අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. ඒ බැසගෙන ඒ තමයි ඒක උපාදාන කරලා එහෙම්මමයි කියලා පිළියනවා. ඒක වෙනස් කරන්න කැමති නැහැ.
මේ කවුරු හරි ඒක නෙවෙයි කිව්වොත් නෑ දීලා
පෙන්නන්න. ඕ. නෑ කියන්නේ අපි පිළිගන්න කැමති නැහැ මේ මේ මේසයක් නැහැ කියලා. මේසයක් නැහැ කියන එක ඇත්ත තත්වෙත් නෙවෙයි. ඒ වුණාට මේසයක් තියනවා කියන එක ඇත්ත තත්වෙත් නෙවෙයි. අපි ඉස්සෙල්ලා ඒ තියනවා කියන එක දෘෂ්ටියක් කියන එක තේරුම් ගන්න ඕන. මොකද ඕක දෘෂ්ටියක් කියන එක තව ධර්මෙන් තව ගන්න පුළුවන්. දැන් මේ අපි දැන් මේසෙ දැක්ක වෙලාවෙනේ මේසෙ තියෙනවා කියලා දැනගත්තේ නේද? අපි කොයි වෙලාවෙ හරි දැන් මේ ශාලාවට ආවහන් තමයි මේසෙ තියෙනවා කියලා දැනගත්තේ නේද? එහෙන් දැකලා දැනගත්තට පස්සේ අපිට වෙන්නේ මොකද්ද? අපි එන්න කලිනුත් ඕක උතන තිබිලා දැන් ඒ මොහොතේ දැනගත්තට අතීතෙත් ඕක තිබිලා තියෙනවා. ඊළඟට අනාගතෙත් ඕක තියෙනවා. ආයේ හැරයක් බැලුවොත් ආයේ දකින්න පුළුවන්. අනාගතේ. ඒතර අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප කියලා පැයක්ක් දෙනවා. ඕක තමයි නিত্য
සංඥා.
නিত্য සංඥා.
ඕකේ.
ඔන්න ඔය නিত্য සංඥාව කඩන්න තමයි අනිත්‍ය සංඥාව වඩන්න තියෙන්නේ. මම තව පැත්තකින් කියන්නේ අනිත්‍ය සංඥාව කියන්නේ. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ. සමුදය රූපය කියන එක තේරුම් ගන්න. හරි, මේසේ රූපෙනේ බල්ලගේ මට්ටම නම් බල්ලා රූපේ වතුරේ ඉන්න බර. අපේ මට්ටම නම් අපි පිළිගන්නවනේ මේසේ රූපයක් කියලා. හරි, ඊළඟට ඒක සමුදය හොයන කොට තමයි ගැඹුර තියෙන්නේ. හරි, සමුදය දැක්කොත් හොඳටම පේනවා මේ සමුදේ නැති වුණා නම් ඔතන ඕක පිහිටන්න බෑනේ කියන එක.
මේ සමුදේ තීරුම් ගන්න බැරි
නැහැ නොතිබුණා නම්වත් නෙමෙයි. මොකද පෙනීම කියන එකේ වරදක් නැහැ.
ඇහැ කියන්නේ මම කිව්වේ
මේ මොන ඇහැ හරි පෙනීම කියන්නේ පෙනීම නැති වුණා නම් නෙවෙයි ඕක. එහෙනම් අන්ධයන්ට නිකන් දකින්න
බෑ. මේ අල්ලලා බලන්න ඕනේ මේ මොකක්ද කියලා.
එහෙම දෙයක්වත් නෙමෙයි. පේනවා, පේන ස්වභාවය, පේන දේ රැවටෙන එකයි අයින් කරගන්න තියෙන්නේ. ඒ රැවටීම මොකක්ද කියලා හුත්තට දකින්න නම් ආයතන පිරිසිඳ දකින්න ඕන. අපි දන්නවා කියලා හිතුවට ආයතන ගැන තාම දන්නවා මදි. නුවණින් විදර්ශනය කරන්න කියලා. අපි හිතන් ඉන්න මට්ටමයි ඇත්ත තත්ත්වෙයි දෙකක්. ඇත්ත තත්ත්වය අවබෝධ වෙනකන් විදර්ශනය කරන්න තියෙනවා. ඒක සම්පූර්ණ වුණාද කියලා තේරුම් ගන්න විදිහක් තමයි එදාට ලෝකෙට අහුවෙන්නේ.
කොහොමද විදර්ශනය කරන්නේ?
ඒක හොයා ගන්න ඕනේ. දැන් මාර්ගය තමන් උපද්දව ගන්න ඕනේ. දැන් පළවෙනි දේ තමයි අපි දැනට ඉන්න මට්ටමයි සත්‍ය තත්ත්වයේ අතර වෙනසක් තියෙනවා කියලා දැනගන්න එක. ඒක ඉන්නේ සම්මාදිට්ඨිය. එහෙමනම් ඒ සත්‍ය තත්ත්වය අවබෝධ කරගන්න මොන විදිහේ දෙයක්ද කරන්න ඕනේ? ඒක කරන්න විදි ගොඩක් බුදුහාමුදුරෝ දීලා තියෙනවා. ඉතින් මම එකක් කිව්වේ ආයතන පිරිසිදු දකින්න ඕන. තාම දැකලා නැහැ ආයතන. ඒ දකින්න මොකද්ද කරන්න ඕන කියලා ඉතින් තමන් ඔය දන්න ටිකෙනුත් පුළුවන් හොයාගන්න. හැමදේම තව කෙනෙක්ගෙන් අහගන්න ගියොත් අහගන්නවා විතරයි. මම ටිකක් ඔය කියපු ටික නුවණින් හිතන්නවා.
ඒක හරියටම හරි මොකද දැන් ඔබතුමා කියපු ටික අපි අහලා තියෙනවා. දැන් තේරුණා. හැබැයි මට නම් තාමත්
තේරෙන්නේ නැහැ. අන්න ඕක දැනගන්න එකත් නුවණක්. දැන් අපිට වෙන්නේ අපි අහපු ගම හරි මන් දන්නවා කියලා හිතනවා. ඔය බණ මං අහලා තියෙනවා මන් දන්නවා. ඔය තැන තමයි නවතින්නේ. ඉස්සරහට යන්න නවතින තැන. දැන් තමන්ට පේනවා නේ ඔය ඇහුවට තාම මේක පැහැදිලි වෙලා නැහැ නේ. මොකද්ද ඔය අඩුවක් තියෙනවා. දැන් ඔන්න කරන්න දෙයක් තියෙනවා. අන්න එදාට තමයි කෘත්‍ය ඥානෙ ටික ටික පහළ වෙන්නේ. දැන් නිකන් යන්තම් පේනවා නේ මේ විදිහට කළොත් තව ටිකක් අවබෝධ වෙයි කියලා. නේද? එහෙමවත් දැනෙන්නේ නැද්ද?
හිත සමාධි කරුත්
වෙනවා. හිත සමාධි කළා නම් පේන්නේ නැහැ. එහෙම කළා නම් ඔය ආලාර කාලාමල නිවන් දකිනා බුදුහාමුදුරන්ට කලින්. සමාධියක් ඕන. දැන් මේක තමයි දැනගන්න ඕන කියලා සමාධිය හදාගත්තොත් දැන් දන්නවා. සමාධිය මොකටද? එතකොට කරන්න ඕන දේ දන්නවා. සමාධියෙන් මේක ඇත්ත පෙන්නයි කියලා සමාධිය වඩාගෙන වැඩන්නේ. සමාධි හිතකින් මේක දැන් මගේ හිත තාම කලබලයි. ඒ හින්දා මට මේ පේන්නේ නැත්තේ. නะ සංසුන් මනසකින් මේක ටිකක් මෙනෙහි කළොත් ඊට වඩා අවබෝධයක් එයි. අන්න සමාධිය අවශ්‍යතාවයි. නැත්. අන්න එහෙම තමයි මේ මාර්ගයේ
උපදින්නේ.
ඒ මාර්ගය තමයි යන්න ඕන. ඒ කියන්නේ ඒකේ අවශ්‍යතාවය දැකලා ඒක කරන්න ඕන. අද මං කිව්ව පළියට සමාධිය වැඩුවට ප්‍රඥාව එන්නේ
නැහැ. ඒකම තමයි අර ඉස්සෙල්ලා ප්‍රශ්නෙට උත්තරේ. අර අපි අර ඥාන වඩපුවම එහෙම එකක් තේනේද කියලා ඉස්සෙල්ලා ප්‍රශ්නෙ කෙරේ. ඒකම තමයි.
සද්ධර්ම ශ්‍රවණය කියන එක තියනවා මුලින්ම.
ඔව්.
ඒක කොටස නැතුව
ත්‍රෝය කලේ දැන් සද්ධර්ම ශ්‍රවණය තමයි. අද ඔක අද ඔය ටික ඇහුවේ නැත්නම් ඔතන හිතන්න දෙයක්වත් තියෙනවා කියලාවත් දන්නේ නේද? ඒක තමයි සද්ධර්ම ශ්‍රවණය කියන්නේ. දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ ඕවා. ආයතන පිරිසිඳ දකින්න කියලා තියෙනවා. ඇයි කියන එකේ නුවණක් අපට නැහැ. ඒ හින්දා තමයි බණ අහන්න සාකච්ඡා කරන්න. ධම්ම ශ්‍රවණං ධම්ම සාකච්ඡාව මංගල කරුණු වෙන්නේ නිකන් නෙමෙයි.
දැන් අවසාන වශයෙන් අපි එන්න
අපි
නිගමනය දැන් අපි මේක දැකිනවා සවාදුමත්කමින් මේ දැන් මේ වගේ කාරණයක් තියෙනවා ඒක විමසන්න ඕනේ
නෑ ඒ ඒ ඒ ඒකටම යන්න එපා. එතකොට කල් දානවා නේ මට සමාධිය නැති හින්දා නේ ඔක
තව
තව නුවණ වඩන්න තියෙනවා. තව තව සම්මාදිට්ඨිය මදි. ඒ කියන්නේ මේ අවබෝධය තව ගන්න තියෙනවා. හරි. ඒකෙන් කියන්නේ සමාධිය කරන්න එපා කියන එක නෙමෙයි. සමාධිය වෙනම වඩන්න. හැබැයි තාම හිතන්න එපා දැන් සමාධිය හදාගත්තොත් මේක පෙනේ කියලා. ඒ මට්ටමට තව ආවෙ නැහැ. තව ඊට වඩා කන්වින්ස් වෙන්න ඕන. තාම මේකේ තියනානේ පොඩි පොඩි නේද? දැන් ඔක තියනාද බලන්න පුළුවන්. ඔක තව කෙනෙකුට කියා දෙන්න බලන්න ගිහිල්ලා ඔය කියපු ටික. එයාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් නම් ඔන්න ටිකක් තමන්ට හිතා ගන්න පුළුවන් දැන් නම් මට යම් කිසි අවබෝධයක් තියෙනවා. ඒක තමයි. කියා දෙන්න බැරි තාම තමන් දැකලා නැති හින්දානේ.
සමහර ඒවා කියලා දෙන්න පුළුවන්. මේ වගේ දහම් කරුණු කියලා දෙන්න බෑ. මෙතන තියෙන්නේ මේ අපේ පංච උපාදානස්කන්ධයේ පිරිසිදු දැකීම පිළිබඳ ප්‍රශ්නේ.
ඉතින් පංච උපාදානස්කන්ධය කියන එක ඔය සංකෙත් වෙන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියවට ඒක හරි ගැඹුරුයි. දැන් මෙතන මේසයක් තියෙනවා කියන එක දුකක් වුණාද? අතන පංච උපාදානස්කන්ධේ හටගත්තද නැද්ද? ඒ වුණාට අපිට දුකක් වෙලා නැහැ. බල්ලා අතන බල්ලෙක් ඉන්නවා කියන එක ඌට දුකක් වුණාද? තරහ ගන්න කලින් මං කියන්නේ. දකින්නකොටම බල්ලෙක් ඉන්නවා. ඒක දුකක් නෙමෙයි. දුකක් නෙමෙයි කියන්නේ උගේ මනසට. හරි. ඌ සතුටු වෙනවා මගේ ඇහැ හින්දා මං දැනගත්තා තව බල්ලෙක් ඉන්නවා කියලා. නේද? දැන් බලන්න එතන රූපයක් හටගෙන නැද්ද ඌට? රූපස්කන්ධේ හටගෙන ඒක උපාදාන කරලා ඉවරයි. මොකක් රූප උපාදාන? එතන තියෙනවා ඒ නිසා වේදනාවක් නැද්ද? තියෙනවා වේදනාව උපාදානස්කන්ධ. සංඥාවක් නැද්ද? සංඥා උපාදානස්කන්ධ. චේතනාවේ නැද්ද? බල්ලාගෙන සංකාර උපාදානස්කන්ධ. විඥාණයෙන් දැනගත්ත බල්ලෙක් ගැන තියෙනවා නේද? විඥාන උපාදානස්කන්ධ. ඔය ටිකම අපිට හටගෙන නැද්ද කියලා බලන්න. පංච උපාදානස්කන්ධේ හටගෙන අපි ඒක හටගත්තා කියලා දන්නෙත් නැහැ, දුක හටගත්තා කියලා දන්නෙත් නැහැ. ඒක බුදුහාඳුරෝ කෙටියෙන් පෙන්නේ සංකිට වෙන පංච උපාදානස්කන්ධ දුක්. ඒ තමයි මං කිව්වේ දුක අවබෝධ කරගන්න නැතුවයි අපි දුකෙන් මිදෙන්න පංච උපාදානස්කන්ධේ හැදුනා නම් දැන් බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා ඔය දුක. හරි. අපි නුවණින් බැලුවොත් පේනවා පංච උපාදානස්කන්ධයක් හැදිලා. රූප උපාදානස්කන්ධේ හැදිලා. මේසේ අපි උපාදාන කරලානේ මේසයක් තියෙනවා කියේ. ඒ ගැන චේතනා ඇවිල්ලානේ ඒකෙන් වින්දනයක් තියෙනවානේ. නේද? වේදනා සංඥා චේතනා විඥාණයෙන් දැනගෙන. නෑ නෑ. මේ මට්ටමේ උපේක්ෂාව එන්නේ නෑ. එච්චර ලේසි නෑ උපේක්ෂාවෙන්. වේදනා ජාති තුනයි, සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. ඔය තුනෙන් එකක් තමයි අපිට මේසේ හින්දින්නේ. සුඛ වේදනාව ආවනම් රාගානුසය, දුක්ඛ වේදනාව ආවනම් පටිඝානුසය, අදුක්ඛම සුඛ වේදනාව ආවනම් උපේක්ඛාද නෑ මෝහය, අවිජ්ජානුසය තියෙන්නේ. ඇත්ත ඇති හැටි නොදන්නකම හින්දායි මේසේ තියෙන්නේ. අදුක්ඛම සුඛ වේදනා. හරි. ඒක උපේක්ෂාව නෙමෙයි. මෝහය.
අර දෙකෙන් කොහට හරි යන්න
බෑ. ඒක හරි. හා?
මේ වගේ අදහසක් කරා. ඔව්. මේක බුද්ධියෙන් දැනගෙන ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න ඕන දෙයක්. ඒක කොහොමද කරන්නේ?
දැන් ඔය දැන් පළවෙනි දේ තමයි අපි නොදන්න දේවල් තියෙනවා කියලා දැනගන්න එක. මට ඕන වුණේ ඒක පොඩ්ඩක් දාන්න. දැනට දන්න ටිකට අහු නොවන දේවල් තියෙනවා. මුලා වෙලා ඉන්නවා. මුලා වෙලා ඉන්නවා කියලා දැනගත්තු කෙනාට තමයි මුලාවෙන් මිදෙන්න පුළුවන්.
එතන බුද්ධිය.
ඒ බුද්ධිය තමයි සම්මාදිට්ඨිය ඇති කරගන්න. සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයටයි උදව් වෙන්නේ ওই බුද්ධිය.
නැත්නම් ප්‍රඥාව ටික වඩා ගන්න කොහොමද?
ඒ ප්‍රඥාවේ යම් මට්ටමකින් තමයි ඒක එන්නේ. ඒ කියන්නේ ධර්මය ඇහුවටම ඒක දැක්ම වෙන්නේ නැහැ. ඥානං පස්සං කියලා දෙකක් තියෙනවානේ. ආශ්‍රව ක්ෂය කරන්න පුළුවන් ඥානතෝ පස්සතෝ කෙනාට විතරයි. අහලා දකින කෙනාට න අජානතෝ න අපස්සතු සබ්බාසව සූත්‍රේ මුලින්ම කියන්නේ. එතකොට දැන් අහපු දේ දැක්මක් කරගන්න ඕනේ. ඒකටත් යම් කිසි ප්‍රඥාවක් ඕනේ. එතනින් තමයි සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. හරි. එතකොට බුදුහාමුදුරෝ කියනවා මොනවයිද ඥානං පස්සන් වෙන්න ඕන? චක්කුම් වික්කවේ ඥානං පස්සන් යථා භූතං. රූපං ඥානං පස්සන් යථා භූතං. චක්කු විඥානං ඥානං පස්සන් යථා භූතං. ඊළඟට චක්කු සම්පස්ස ඥානම් පස්සන් යථා භූතං. පස්සපච්ච වේදනාවක් තියෙනවා නම් ඒක ඥානම් පස්සන් යථා භූතං. මොන හෝ ලිස්ට් එකක් තියෙනවා. ඕක තමයි මාර්ගය. ආයතන වලින් අල්ලන්න පුළුවන් ඕක. එහෙමයි ආයතනේ අහන දකින කෙනාට යථා භූත තත්ත්වය එයාට තමයි සාස්ව හෝති සම්මා දිට්ඨි කියන්නේ. මහා සල ආයතන සූත්‍රය මං කියන්නේ ආ. එයාට තමයි සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. ඒකේ අනිත් මාර්ගාංග උපදින්නේ. ඒ මාර්ගාංග උපද ගන්න මාර්ගය කියලා තියෙනවා. ඒකයි මං කිය ආයතන ගැන තව තව නුවණින් හොයන්න ඕන. ඒක උදව් වෙන්න පුළුවන්. ගැට ගහනවා කියන වචනේ හොඳට තේරුම් ගන්න. එක ගැට ගැසීමක් තමයි ඇහෙන් දකිනදී කණෙන් හරි නාසයෙන් හරි දිවෙන් හරි කයෙන් හරි අත්දකින්න පුළුවන් කියන එක. ඒක මුලාවක් කියලා තේරුම් ගන්න ඕන. ඒ ගැට ගහලා තියෙන්නේ. මේ ආයතනෙන් අත්දකින්න එක මේකෙනුත් අත්දකින්න පුළුවන්. ඔන්න ඕක කඩා ගන්න ඕන දෘෂ්ටිය. ඒක කැඩෙනකම් කරන්න ඕන මෙනෙහි කිරීම ටිකක් තියෙනවා බලන්න මේ වල ටිකක්. රැවටුන තැන්වල සද්දය ඇහෙනකොටම රූපයක් දැම්මොත් ඇහුනේ සද්දයක් විතරනේ. රූපයක් දාපු ගමන් ඒක ඇහෙන් දකින්න පුළුවන් රූපයක්. කොහොමද කණෙන් අහලා ඇහෙන් දකින එකක් දැම්මේ? ඔන්න හොම විමසන්න පුළුවන්. ත්‍රිවිලේ අල්ලන්න බෑයිද? ගඳ සුවඳ බලන්න බෑයිද? රස බලන්න බෑයිද? ඔක්කොම පුළුවන් කරලා නේ ත්‍රිවිල් එකක් හද. ඇහුනේ සද්දයක් විතරයි. ඔක
මිදෙන්නේ
කොහොමද? මිදෙන්නේ. ඒක තමයි. මෙහෙම මුලාවට පත් උනා කියන එක හිතට පෙන්වන්න ඕන.
එච්චරයි
නේ. ඒක කර කර ඉන්නකොට ටික ටික මුලා වෙන එකෙන් මිදේ. සද්දේ විතරක් උඩා නම් කණෙන් විතරනේ ආයේ අද්දකින්නවා නම් අද්දකින්නවා
මට තියෙන
වෙන ආයතනකින් අද්දකින්න පුළුවන් මට්ටමකට ගෙනාව නම් තේරුම් ගන්න ලෝකෙට අහු වුණා.
ඔව් දැන් මට
ලෝකෙට අහු වුණා කියන්නේ මායයට අහු වුණා.
දැන් ඔතන සද්දේ ඇහෙනවා. ත්‍රිවිල් එකක් කියලා හිතනවා. එතනින් එහාට නොගින් ඉන්නකද තියෙන්නේ.
ඒක දැන් අපේ දැන් එහෙම උනේ මොකද අපි පුරුදු කරලා තියෙන්නේ ඔහොම. ඔක තමයි සංසාරයේ ආපු පුරුද්ද. නෑ වෙනසක් තියෙනවා. ඒක ඉතින්
දැන් ත්‍රිවිල් එක කරවන්න දැන් සද්දේ එනකොට උන්වහන්සේ තේරුම් ගන්න ත්‍රිවිල් එක
නෑ එතන තමයි කියලා තියෙන්නේ සුතේ සුතමත්තම්.
අන්න ඒක තමයි මට
හුණා හුණා විතරයි කියලා දෙයක් තියෙනවා.
ඔව් ඒක ඇත්ත. දැන් ඒකට ත්‍රිවිල් එක කියලා හඳුනා ගන්න නැද්ද
එතන? ඒක ඉතින් ඒ කියන්නේ
නෑ නෑ
ඒක මෙහෙම පුළුවන්. දැන් අපි දැන් අර බල්ලගේ ප්‍රමාව හිතන්නේ දැන් බල්ලා තරහ අරන් තියෙන්නේ බල්ලෙක් ඉන්නවා කියලා හිතලා කියලා දැනගන්න නුවණක් එක්ක උත් එක්ක කතා කරන්න පුළුවන්. හරි බල්ලෙක් ඉන්නවා ඒ මට්ටමින් තමයි උත් එක්ක ඩීල් කරන්න ඕනේ. අන්න ඒ වගේ මට්ටමක් රහතන් වහන්සේ සම්මතේ වැඩ කරනකොට සම්මතේ ඉන්න අයත් එක්ක කතා කරන්න ඕන සම්මතේ ලෝකයේත් එක්ක. ඔව්. අපේ ඉස්සෙල්ලා අඳුන ගන්න ඕන රැවටුනේ කොතනද? දැන් ඔතන සිද්ධි කීපයක් වෙලානේ. සද්දයක් තමයි ඇහුනේ සෝතායත කණේ. හරි? ඒතර කනට පුළුවන් සද්දයක් අහන්න. ඒ සද්දේ අතිගුණත්
දන්නානේ. බෑ. කනට අඳුන ගන්න බෑ.
සද්දේ නගන්න බෑ. සද්දේ වෙනසක් සද්දයක් වෙන් කරන්න පුළුවන්. ඔව්.
ශබ්ද මාත්‍රයක් කියන්නේ.
ඔව්. සද්ද සංඥාවක් විතරයි කනට දෙන්න පුළුවන්. හරි? තව සද්දකින් මේ සද්දේ වෙන් කරන්න පුළුවන් ගතියක් තියෙනවා. එච්චරයි. ඒ සද්දේ තියෙන ක්වොලිටීස් ටික තමයි පෙර නැතිවීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙලා ඒවන හොඳට
පේනවනේ.
ඔව්. එතකොට සද්දේ උදව් කරගෙන හිත මොනවද දාලා තියෙන්නේ? රූපයක් හදලා දෙයක් කරලා. ඔන්න ඔය දේ තමයි අපිට නිමිති වෙන්නේ නැත්තම් ධම්ම වෙන්නේ.
මන ධම්ම ආයතනේ මන ආයතනේ සහ ධම්ම ආයතනේ.
එතන තමයි වැරදි.
ඒකත්
ඒකත් ලොකු දෙයක්. මම කියන්නේ දැන් රැවටුනේ එකේ තියෙන ඒවා අඳුරගන්න. මෙහෙම මෙහෙම සිද්ධි වෙලා තියෙනවා. රැවටුණාට පස්සේ තමයි ඒක කරන්න වෙන්නේ දැනට. ඒක කර කර ඉන්නකොට වෙලාවක් කෙයි රැවටෙන්න කලින්ම සද්දේ සද්දේ විතරයි කියන සුතේ සුතමත් තමයි. ඒකට එකපාරට යන්න බෑ.
මේ මෙහෙම මට තව ප්‍රශ්නයක්. දැන් අපිට සද්දේ අඳුන ගන්න ඕන වෙලා තියෙන්නේ. මේ ලෝකේ ජීවත් වෙන කන්නේ. මේ ලෝකේ ජීවත් වෙන හින්දානේ. නැත්තම් ওই සද්ද මොකක් වුණත් ප්‍රශ්නයක් නෑ.
එහෙම ප්‍රශ්නයක් නැති වෙන්නේ නෑ. මොකද අපි මේ අඳුන ගන්න දේ ලොකු මුලාවක් තියෙනවා. ඒ මුලාව තමයි ඔය දේ මං කිව්වේ ඔය දේ තියෙනවා අර විපල්ලාස ටික ඔක්කොම. ඒ නিত্য සංඥාව දාලා ඉවරයි. සද්ද ඇහෙනකොටනේ ත්‍රිවිල් එක කියලා දැනගත්තේ. ඔය ත්‍රිවිල් එක ඌට කලිනුත් තිබුණා. දැනුත් තියෙනවා. ආයි ගිහින් බැලුවොත් තියෙනවා අර අතීත වර්තමාන අනාගත තුනටම දාලා නিত্য සංඥාවට දාලා ඊළඟට ඒකෙන් අපිට සුඛයක් තියෙනවා නিত্য කරපු ගමන් ඒකේ ආස්වාදයක් තියෙනවා හරි ඊළඟට ආත්ම කියන ගතියක් තියෙනවා ඒක යම් කිසි පාලනයක් අපිට පුළුවන් කරන්න වල්ලි දීලා හරි ඔක අරන් යන්න පුළුවන් ආත්ම සංඥා කන්ට්‍රෝල් එකක් තියෙනවා ඊළඟට සුබයි නিত্য සුඛ ආත්ම සුභ කියන එකට වැටිලා ඉවරයි. ඒ හිතා ගන්නත් කලින් එක වෙලා ඉවරයි. ඒක තමයි දෙයක් බාර ගන්නකොටම ඔවටික ඔක්කොම වෙලා. ඒක තමයි ලෝකෙට අහු වුණා කියන්නේ. ඒ හින්දා අපිට ත්‍රිවිල් එක හින්දා සපක් විඳින්නත් පුළුවන් දුකක් විඳින්නත් පුළුවන්. ඒක තමයි අටලෝ දහම කියන්නේ. ලෝකෙට අයිති දහම. ඒකට අහු වෙනවා ලෝකේ බාරගත්තුම. සද්දයක් ඇහුණා ඒක නැති වුණා එච්චරයි දෙයක් ලෝකෙට අයිති දෙයක් දැම්මේ නැත්තම් ඇහුණා විතරන අර ලෝකෙට අහු වෙන්නේ නැහැ සපත් දුකක් මොකුත් නින්දාක් ප්‍රසන්නතාව මොකකටවත් යන්නේ
මේ ලෝකෙට අයිති දෙයකට ගැටෙවුවොත් තමයි අපි
ලෝකෙට අහු වුණා කිව්වත් දුකට අහු වුණා කිව්වත් මායයට අහු වුණා කිව්වත් සංසාරයට අහු වුණා කිව්වත් ඔක්කොම එකයි
ලෝකේ තියෙන දෙයකට ඒක ගැට ගැලුවා
ලෝකේ හැදුවා
ලෝකේ
පිළිගත්තා
ලෝකේ ආයතන හයෙන් එනේවට දැක්ක නැති වුණා කියලා හරි එන්න ඇත්තටම හිතුව ආයතන හයෙන් එනේවට එතකොට ඒක අංශ දුරු වෙනවා
මෙහෙමයි දැන් කරන මාර්ගයට කලින් අතන වෙන දේ හොන්තට අවබෝධ කරගන්න අවබෝධ නොකර ඕක කළාට වැඩක් නැහැ.
වචන පොත් විතරක් නෙමෙයි.
ඉස්සෙල්ලා මේක තේරුම් ගන්න ඕන. මෙන්න මෙහෙම සිද්ධියක් නෙමෙතර වෙන්නේ. මේක හොඳට විනස බලන්න
ඕන. මේ විදිහට හිතුවොත්. ඔව්. ශබ්දයක් විතරයි එකක් වෙන නැති
වෙනවා කියලා පොළුවට ඉතින් හිතරවට්ට ගන්නවා විතරයි. කිසිම සද්දයක් අහලා බලන්න රූපයක් නොදා අහන්න පුළුවන්ද කියලා. නිකන් අහගෙන ඉඳලා බලන්න.
මොනවද දෙකද එකකට හරි ඉඳලා.
ඔව්.
ඒ තරම් අපේ පුරුදු බලවත්.
කුරුල්ලෙක් කෑගෙන
අපි අර රූපයක් කරන්න ඕන දේ දැන් කියන්න මට වෙලාව මදි. මේක කිව්වත් හරියන්නේ නැහැ. ඉස්සෙල්ලා ওই ටික කියපු ටිකක් ආයේ බලන්නකෝ. දැන් මං දෙන්නම් CD එකක් එකේ ඇති සාකච්ඡා තව අහලා බලන්න.
මට දීපුවගෙන.
ඔව්.
හොඳයි. ඒක සංඥාව කොනම දෙයකදී ඉන්ද්‍රිය හය පිළිබඳවම ඒක ආත්ම සංඥාවනේ.
ඒ සංඥාවේ මුලා වුණ ගමන් නিত্য සුඛ ආත්ම සුඛ සුභ ඔක්කොම තියෙනවා. ඒ තමයි විපල්ලාස
කියන්නේ.
එක මුලාවක් වුණා නම් ඔක්කොම ටික තියෙනවා. අර පටිච්ච සමුප්පාදේ ඔක්කොම ටිකත් ඔතන තියෙනවා.
ඔක්කොම තියෙනකොට ඒ ටික ඔක්කොම එන. අපිට තේරෙන්නේවත් නැහැ ඒක.
අපිට තේරෙන්නේ නැති මට්ටමට වේගයෙන් ওই ටික හැදෙනවා.
ත්‍රිවිල් එකයි කියපු ගමන් ওই සා
ලෝකෙ පිළිගත්ත ගමන් ඒ වල්ලාසේ
සංඥාව ගන්න
ලෝකෙට අහු
ඉන්නේ
ඉතින් ලෝකෙනේ ඉන්නේ ඒක තමයි මම නවත්තන්න බැලුවේ මේ හොඳයි අපි දැන් මේ කාලය තුල ඔයගලන්ට සතුටු වෙන්න පුළුවන් අපි පොඩි පිං අනුමෝදනා කරමු ඉතින් මේ හුඟක් මේ කාලය තුල පළවෙනි දේ බැලුවත් හොඳ සීලයක් රැකුණා සීල සමාදන් වුණාට හොඳ සීලයක් රැකුණා. සමාධියක් වැඩුණා. ප්‍රඥාව වැඩුණා. අර තමයි සීල සමාධි ප්‍රඥා. එතකොට ඒවට කියනවා මහානිසංස කුසල් කියලා. මහානිසංස කියන්නේ ඒවා යම්කිසි දවසක නිවන් අවබෝධ කරන කම්ම විපාක දෙන්න පුළුවන් ශක්තියක් තියෙන කුසල්. එතකොට මේ මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. අපිට පින් රැස් කරගත්තු වෙලාවක පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවිසුරු වැඩි දියුණු කරගනිත්තා, උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා. ඒ වගේම මේ සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරනසේක්වා. යම්කිසි දුකක් කරදරයක් බාධකයන් නරකක් කපල උපද්‍රවයක් ලෙඩ දුකක් ආදී කිසියම්ම නරකක් වෙන්න තියෙනවනේ ඒ සෑමගෙන් අප සැවම ආරක්ෂා කරනසේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ගාථා කියමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. ඊළඟට යම් කිසි මලගිය ඥාති කෙනෙක් පින් බලාපොරොත්තු වෙ ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම පින් රැස් කරගත්තු වෙලාවක කරන ප්‍රාර්ථනා හරියන අපේ හොඳම ප්‍රාර්ථනා වෙන්න ඕන. යම් කිසි දවසක නිවන් අවබෝධ වෙන කන්‍යාව නිබ්බානපත්තිය අපිට මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. මා මෙහි බාල සමාගම. ඒ වගේම ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පිං හේතු වාසනා වේවා. සතන් සමාගමෝ හොතු. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මෙහි බාල සමාගමෝ. සතන් සමාගමෝ හොතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ. සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ. සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. සත් 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 හොඳයි. එතනම අවසන් කරමු.